හොඩ පලිස් පෙස්සම් පිළිගැන්වීම ගරු WDG සෙරිවරත්න මැත්තුමා, ගරු මහින්ද අමරවීර මැත්තුමා,
ගරු කථානායකතුමනි, අගුරුවාතොට කනන්නිල යන ලිපිනේ පදිංචි ආර්යන ඉදිරිමාන මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු විජිත් විජයමුණි සොයිසා මැත්තුමා, ගරු දිලිප් වෙදාරච්චි මැත්තුමා,
ගරු කථානායකතුමනි, දික්කල්ල දුරම් පහල ආරිවත්ත පාරේ සිසිර යන ලිපිනේ පදිංචි ඒ සිසිරු කුමාරද සිල්වා මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, වලස්මුල් රාජපුරකොට පාසල ඉදිරිපිටන ලිපේ පදිංචි මල්ලාමේ රාජපුරගේ මහත්මයගෙන් ලැබුණු පෙස්සමක්ද, තංගල උනාකොට ලන්දුවත්ත පාරේ යන ලිපේ පදිංචි SH භාතිය සුවඳරත් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, නිද්දෙනිය කටුවන පාර මුදරවාන ගෙදර අංක 125 ධර්ණ ස්ථානයේ පදිංචි WG සේනක ප්‍රේමරාල් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නවා.
ගරු අසන්ත අලුවිහාරයේ මැත්තුමා,
ගරු කථානායකතුමනි, උකුවේල මාරුකොණ ජනපදයේ අංක 200 දරණ ස්ථානයේ පදිංචි MS ෆාතිමා ෂර්මින් මෙනවියගෙන් ලැබුණු පෙස්සමක්ද, උකුවේල මාරුකොණ අංක 2 ඇලීරක් 3 දරණ ස්ථානයේ පදිංචි MSF රිෆ්ඩා මෙනවියගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නවා.
ගරු සාලින්ද දිසානායක මැත්තුමා,
ගරු කථානායකතුමනි, පොල්ගහවෙල කුරුණෑගල ඈපාකන්ද බුවනක විද්‍යාලයේ සේවයෙන් යුතු MA බිසෝමණිකා මහත්මයගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
ගරු සිබී රත්නායක මැතිතුමා,
ගරු කථානායකතුමනි, කිරිබත්කොර මොළදණ්ඩ අංක 122 ඒ ධාරණ ස්ථානයේ පදිංචි KGNMPB නවරත්න මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු ලකි ජයවර්ධන මැතිතුමා,
ගරු කථානායකතුමනි, කිරිබත්කුඹර ජස්මිමත් අංක 45 ඒ 4 ධාරණ ස්ථානයේ පදිංචි EMA හේමා එකනායක මාත්මිකේ ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු නිහාල් ගලප්පති මැතිතුමා, ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු අනුර සිද්දි ජයරත්න මැතිතුමා,
ගරු කථානායකතුමනි, මැදිරිගිරිය මහාභගස්සව වැලිගම්පුර අංක 32 දරණ ස්ථානයේ පදිංචි KM ප්‍රියන්ත අජිත් කුමාර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු බුද්ධිකා පතින මැතිතුමා පෙස්සම් 5යි.
ගරු කථානායකතුමනි, අනුරාධපුර 3 පියවර අංක 3187 දරණ ස්ථානයේ පදිංචි ගාමිණී කුමාරද සිල්වා මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, බෝයගනේ රෙග්ලන් වත්ත නොම්බර 12 පටුමග යන ලිපිනේ පදිංචි KDG රාජසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, මාතර වැවහමන්දුව සිරිසෙවණ යන ලිපිනේ පදිංචි MG දීපානන්ද මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, මාතර රාවුලපාර අංක 95 ඇලිරක් 13 දරණ ස්ථානයේ පදිංචි රිජිනල් ගාල්ලගේ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, මාතර වල්ගම උතුර කොටිකාගොඩ විහාර මාවත අංක 37 ඇලීරක් 11 දරණ ස්ථානයේ පදිංචි වලවේ ගමගේ ලින්ටන් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද වශයෙන් පෙස්සම් 5ක් පිළිගන්නවා.
ගරු පියා නිශාන්ත සිල්ලා මැතිතුමා, මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ගරු චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා, සමාජ සේවය ගැනීම සුභසාධක අමාත්‍යාංශයේ ඇසීමට.
ගරු කථානායකතුමනි, සමාජ සවි බැලගන්නින් ඇමතුමා සතියක් කල් ඉල්ලනවා.
ගරු බුද්ධික පතින්න මැතිතුමා, නීති ආසාමයේ දක්ෂින සංවර්ධන අමාත්‍යාංශය ඇසීමට.
සමහන ගරු කථානායක,
he needs 1 week's time.
කව මේ question.
Without fail you can, but of course the one week later. ගරු බුද්ධික පතින්න මැතිතුමා,
ගරු කථානායකතුමනි, අයන්නේ 1/2014 114,790යි, 2015 113,944යි, අයන්න 2 මත්පැන් වර්ග අගුවක් තියෙනවා මන්ත්‍රීතුමා.
මොකද කිව්වොත් ඇති
මෙතන තිය ගෝඩා ලීටර 2014 85,30,560යි, 2015 23,49,102යි, නීති විරෝධී මත්පැන් 2014 34,74,688යි, 2015 42,41,11,796යි, රජයේ අරක්කු ලීටර 2014 12,72,725යි, 2015 7,55,50,523යි, අයන 3 2014 98,768යි, 2015 අනු නව දහස් නමසය හැත්තැ හතයි. ආයන්න ඔවු ආයන එක ඕ ආයන දෙක නීති විරෝධී මත්පැන් වෙළඳාමේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් වීමෙන් පසු නැවතත් මත්පැන් වෙළඳාමට යොමුීමේ ප්‍රවණතාවයක් පවතින බවට පොලිස්පති විසින් සහ අධ්‍යක්ෂ ජෙනරාල් අන්තර්යාකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් වාර්තා කර ඇත. එබැවින් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් හට වෙනත් ආර්ථික මාර්ගයක් කරා යොමුවීමේ හැකියාව ඇතත් නීති විරෝධී මත්පැන් වෙළඳාම මගින් ලබන අධික ලාභය හේතුවෙන් ඔවුන් එසේ වෙනත් ආර්ථික මාර්ගයක් කරා යොමු නොවන බවද එම පුද්ගලයන් නිදහස් වීමෙන් පසු නැවතත් මත්පැන් වෙළඳාමට යොමු වීම අධෛර්යමත් කිරීමට තරම් මේ සම්බන්ධයෙන් 1990 අංක 37 දරන සුරාබදු සංශෝධන පනතට අනුව පැනවිය හැකි උපරිම දඬුවම වන එක් අවුරුද්දක් බන්ධනාගත කිරීමක් හෝ උපරිමීය ලක්ෂ්‍යයක් නොවැඩි දඩයක් හෝ එම දඬුවම් දෙකම යන දඬුවම් ප්‍රමාණවත් නොවන බවද නිරීක්ෂණය කරමි. එයන් එක ඔව් අන්තරාකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් එම ක්‍රියාමාර්ග සකසා ක්‍රියාවට නංවා ඇත. එයන් දෙක අන්තරාකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ග්‍රාමනිලධාරී මසම් මට්ටමින් තෝරාගෙන නිවාරණ හා උපදේශ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පසුවිපරම් කරමින් සිදු කරන අතර එහිදී ඇතැම් ගම්මාන මත්පැන් වලින් නිදහස් බවට තොරතුරු වාර්තා වී ඇත. එසේම අන්තරාකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බාහිර සේවා වැඩසටහන් මගින්ද ප්‍රජාව දැනුවත් කිරීම දීප ව්‍යාප්තව සිදු කරන මෙම තත්ත්වය පාලනය සිදු කරමින් මෙම තත්ත්වය පාලනය කිරීමට අඛණ්ඩව ප්‍රයත්න දරයි. මීට අමතරව පොලිස් ප්‍රජා පොලිස් වැඩසටහන හරහත් මේ කටයුතු අපි ඉලක්ක කරගෙන යනවා.
නායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමාටත් තේරෙන ඇති 2015 අවුරුද්දේ වැටලීම් 113,000 කරද්දී පුජ්‍යලෝ 99,000 අත්අඩංගුවට පත් වෙනවා. ගෝඩා විතරක් ලීටර් 33,00,000ක්, මත්පැන් විතරක් 2015 12 කෝටියකට වැඩි ප්‍රමාණයක්, රජයේ මත්පැන් 7 කෝටියකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් මත්පැන් වේවා මත් කුඩු වේවා මේව සම්බන්ධයෙන් සමහර වෙලාවට දැන් වෙලේ සුදාගේ සිද්ධියේදී හිටපු පොලිස් ප්‍රතිවරයෙකුට චෝදනා එල්ල වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම ගරු කතානායකතුමනි, මීට අවුරුදු 10කට කලින් මට තියෙන මාධ්‍ය අත්දැකීමක් තමයි සමහරලාට කුඩු අල්ලලා කුඩු ටික ගේනකොට කුරක්කම් පිටි වෙලා, සමහරලාට මත්පැන් අල්ලලා මත්පැන් ටික ගේනකොට අන්තිමට බැරල් වල තියෙන වතුර. ඒතකොට මේ යම් කිසි මට්ටමක ඉහළ දායකත්වයක් ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි අල්ලන කුඩු ටික කුරක්කම් පිටි වෙන්නේ, අල්ලන කුඩු ටික ඇමරිකන් පිටි වෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ ඉහළ මට්ටමේ ජාලය බිඳින්න සුවිශේෂී වැඩපිළිවෙලක් තියෙනවද?
ගරු කතානායකතුමනි, මේකේ මං හිතන්නේ ඉහළ මට්ටමේ ජාලයට වැඩිය තියෙන ප්‍රශ්න තමයි අල්ලන තැන ඉඳන් උසාවිය දක්වා එන වෙලාව වෙනකොට ඔය කියන ප්‍රමාණය අඩු වීම, ඔය වගේ දේවල්. ඉතින් ඒ ගැන දැනටම ඔබ මම කියපු සංඛ්‍යා ලේඛන වලින් ඔබට වෙනස තේරෙනවා ඇති. ඒ වැටලීම් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි නොවුනත් ඒ අතඩංගුවට ගත් ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මහා පරිමාණයක්. ඉතින් දැන් ඒ කටයුතු හරි ආකාරව සිද්ධ වෙනවා. තව දුරටත් අපි උනන්දු වෙනවා. ඒත් මීට වඩා තොරතුරු එකතු කළා අදාළ පුද්ගලයන් සහ ඒ අපිට ඇත්තටම ඕනේ මේ ප්‍රශ්නේ ඕක වැළැක්වීමට යන්න ගරු කතානායකතුමනි, එතෙන්ට ගෙනියන්න අපි උනන්දු
වෙනවා.
ගරු කතානායකතුමනි, ගරු ඇමතුමාගේ පිළිතුරේ සඳහන් වුණා ඉතා වැදගත් කාරණයක්, මේ දඩ මුදල් පිළිබඳ කාරණය. දැන් මේ මොහොතේ සමාජයේ මේ රථවාහන දඩ මුදල් සම්බන්ධයෙන් ලොකු කතිකාවක් ඇති වෙලා තියෙනවා. ජනතාව කියන්නේ විනයක් ඇති වුණා අර බස් වර්ජනයේ තියෙන දවස්වල මැරුණු තරම්, ඒ මැරුණු සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් මැරුණා බස් වර්ජනයේ ඉවර වුණාට පස්සේ.
අපි මත් පැන් වලට යන්නේ ගරු මන්ත්‍රීතුමා.
ඔව්. කතරගතුනේ මේ ප්‍රශ්නේ තියෙන නිකන් එක සැරේටම අහන්න බෑනේ පොඩ්ඩක් මේක ලස්සන කරලා
අහන්න. ඔව් මම නැතුව එන්න මත්.
මේ කාලය ගැනත් හිතලා ඔබතුමාට සාදරයක්.
හොඳයි හොඳයි.
දැන් බස් වර්ජනයේ ඉවර වුණා විතරයි පුජ්‍යලික බස් රථ 3ක් මිනිස්සු මරණ තත්ත්වයටපත් වුණා. කහිර උඩ බස් රථ මිනිස්සු යට කරා වර්ජනයේ දවස් දෙකක් කලින් වර්ජනයට එන්න කියලා බෝඩ් එකකුත් ගහනවා. එතකොට දැන් මේ මත් පැන් සම්බන්ධයෙන් දඩ මුදල් පිළිබඳව ප්‍රමාණවත් නැහැ කියලා කිව්වා. හොරහරක් වෙනුවේ රුපියල් 100යි දඩේ. එතකොට ලක්ෂයක්වත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ දඩ මුදල් කඩිනමින් මෙවැනි දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාව එකසරයක් නෙවෙයි දෙසරයක් සාධුකාර දෙයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න මේ සභාව තුල ඒ අවශ්‍ය කටයුත්තට ඇමතුමාට මොන වගේ මැදිහත් වීමක්ද අමාත්‍යංශ මැත්තෙන් ලබා දෙන්න පුළුවන් ඒ නිර්දේශ ලබා දීලා?
අපි මේ පිළිබඳව කතා කරන අවස්ථාවලදී අදාළ අමාත්‍යංශයක අපි ඉල්ලීම් කරනවා.
හොඳයි, ඔබතුමා අවධානය යොමු කරන්නේ හොඳ යෝජනාවක්. හොඳයි, එච්චරයිද?
තුන්වෙනි අතුරු ප්‍රශ්නය, ගරු කථානායකතුමනි, සෑම ග්‍රාම නිලධාරි වසමකම ප්‍රජා පොලිස් ඒකකයක් තියෙනවා. ග්‍රාම නිලධාරිවරයෙක් ඉන්නවා. දිවිනැගුම කියලා කලින් කියපු දැන් සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයෙක් ඉන්නවා. කෘෂිකර්ම පරිවේෂණ නිෂ්පාදන සහකාරවරයෙක් ඉන්නවා. උපාධිධාරී ආර්ථික සංවර්ධන නිලධාරිවරයෙක් ඉන්නවා. එතකොට ග්‍රාම නිලධාරි වසමක් තුළ යම් අකටයුත්තක් සිදු වෙනවා නම් මේ සියල්ලෙන් මගහැරිලා සිද්ධ වෙනවායි කියන එක කනකැස් බෑනේ තා මේ බලා සිටිනව අහස දකින්නට වියසුතුරෙන් පෙරම්පරාගෙන අහස වැළඳා සඳ නැත අහසේ මාවකයි වගේ වැඩක් වෙන්න ඕනේ. මොකද මම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අපි වසමෙන් වසම නැගිටලා ගන්නකොට සියලුම නිලධාරීන් දන්නවා තමුන්ගේ වසමේ කවුද පත්පැන් නීති විරෝධීව පෙරන්නේ කියලා. හැබැයි ඒ අයට චකිතයක් තියෙන තොරතුරු දෙන්න. ගංජා ගත්තත් නීති විරෝධී මත්පැන් ගත්තත් හැම ග්‍රාම නිලධාරි වසමම අර අය දන්නවා. ඊට අමතරව විහාරාධිපති අමතරව වෙනත් ආගමික සංවිධානයේ නැත්නම් ආගමික ආයතනයේ ඒ වගේම ගරු කථානායකතුමනි විදුහල්පතිතුමා. ඉතින් මේ සියලු දෙනා එකතු කරගෙන ප්‍රජා පොලිස් ඒකකයක් එකතු කරගත්තොත් ඇත්තටම අකණ්ඩව ඒ කටයුත්ත සමීක්ෂණය කරොත් මේ කටයුත්ත නාතර කිරීම එච්චර ගැටලුවක්
නෙවෙයි.
අමතුමා මේ සම්බන්ධයෙන් මොකද සමෝදානික වැඩපිළිවෙළ විදුහල්පතිතුමා ආගමික නායකයා සහ රජයේ නිලධාරීන් එකතු කරගත්ත සහ ප්‍රජා පොලිස්
තුමාගේ උපදෙස් අපි
උපදේශාලා හොඳයි අවධානය යොමු කරන්න. ගරු උදේ ප්‍රභාත් ගාම්පිර මැතිතුමා මහානගර බස් නායක පිරිමා අමාත්‍යමක ඇසීමට
මම ආනෝ ගරු කථානායකතුමනි.
සංවිධායක ප්‍රධාන සංවිධායකතුමා තුන්වෙනි ප්‍රශ්නේ.
තුන්වෙනි ප්‍රශ්නෙට මහානගර හා බස් නායක සංවර්ධන මැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
හතර ගරු ශාන්ති ස්කන්දරාජා මහත්මිය රාජ්‍ය පරිපාලන කළමනාකාර මැතිතුමාගෙන් නැහැ. ඔනබල් ශාන්ති ස්කන්දරාජියෝ ක්වෙස්චන් ආයි වාස්කින්ද?
යා අය මම.
යා.
ගරු කථානායකතුමනි, එක 2007-07 සිට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවට විවෘත සීමිත සහ කුසලතා පදනම් මත බඳවා ගන්න ලබන සියලුම නිලධාරීන් විසින් තම සේවයට බැඳුන රාජ්‍ය භාෂාවට අතිරේකව තව තනතුරට අදාළ මට්ටමේ අනිත් රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය රාජ්‍ය පරිපාලන චක්‍රලේක 1/2014 හා ඊට අනුෂාංගික චක්‍රලේක විධිවිධාන අනුව ලබාගත යුතුවේ. එම විධිවිධාන අනුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ උපදේශ පරිදි විභාග කොමසාරිස් විසින් පවත්වන ලබන තනතුරට අදාළ මට්ටමේ ලිඛිත විභාගයෙන් සමත් වීම හෝ අපස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන බස සිංහල හෝ ඉංග්‍රීසි දෙමළ විශේෂ සමත් වීම හෝ අදාළ චක්‍ර ලේකේ සඳහන් ලිඛිත විභාගය සම්පූර්ණ කිරීමක් ලෙස සැලකේ. දෙක, ලිඛිත විභාගය සම්පූර්ණ කළ පසුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලබන තනතුරට අදාළ මට්ටමේ වාචික පරීක්ෂණයෙන්ද සමත් විය යුතු අතර රාජ්‍ය පරිපාලන චක්‍රලේක 1/2014 හි ඇමුණුම් දෙකෙහි සඳහන් නිලධාරියා සේවයට බැඳුණු රාජ්‍ය භාෂාව නොවන අනිත් රාජ්‍ය භාෂාව පරිපාලන භාෂාව වශයෙන් භාවිතා කරනු ලබන ජනතාව බහුතරයක් වාසය කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක තිබෙන රාජ්‍ය ආයතනයක 1 වර්ෂයක හෝ ඊට වැඩි කාලයක් හෝ සක්‍රිය සේවය කිරීම අදාළ වාචික පරීක්ෂණ සමත්වීම වෙනුවට විපල් විකල්ප සුදුසුකමක් වේ. 3. 2016-05-16 දිනදී නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේක 1/2014-03 මගින් අදාළ අනිත් රාජ්‍ය භාෂා ප්‍රවණතා ලිඛිත හා පරීක්ෂණ 2016 වර්ෂයේ සිට පැවැත්වන ආකාරයට පිළිබඳව උපදෙස් නිකුත් කර ඇත. ඒ අනුව සෑම වර්ෂයකම මාර්තු මාසයේ සැප්තැම්බර් මාසයේද අදාළ ලිඛිත විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලබන අතර අයදුම්පත් ලැබීමේ සංඛ්‍යාව මත වාචික පරීක්ෂණ පවත්වන දින තීරණය කර එම පරීක්ෂණ පැවැත්වීම සඳහා රාජ්‍ය භාෂා කොමසාරිස් විසින් සිදු කරනු ලැබේ. අදාළ ලිඛිත විභාගය හා වාචික පරීක්ෂණ අයදුම්පත් කැඳවීම ගැසට් නිවේදන නිකුත් කරන නොබන නොලබන අතර වසරේ ඕනෑම දිනක ඒ සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ නිලධාරීන්ට අයදුම් කිරීමට පහසුකම් සලසා ඇත. එක දැන්ට මෙම පරීක්ෂණ රාජ්‍ය පරිපාලන චක්‍රලේක 1/2014 තුනෙහි විධිවිධාන පරිදි නියමිත කාල සීමාවන්දි පැවැත්වේ. අ දෙක පැන නොගී ඈ පැන නොගී.
Okay, thank you.
You have some questions?
Yeah,
but yes, go ahead. Honorable Charles Nirmala.
Nandri Savan Avargale, Gaurava Amachar Avargale, Vadakku Kilakkil, oru parichai nadaipetrathu, kanakkalargalukkana parichai, andha parichaiyai nadathi கௌரவ பிரதம அமைச்சர் தான் அவர்களுக்கு நியமனங்கள் கொடுக்க வேண்டும் என்று இருந்து அதில் நியமனங்களும் கொடுக்கப்பட்டிருக்கிறது. அந்த நியமனங்களில் இரண்டு பேருக்குரிய நியமனங்கள் இன்னும் கொடுக்கப்படவில்லை. அது தொடர்பாக இந்த இரண்டு பேருக்கு நியமனம் கொடுக்க சொல்லி கௌரவ நிதியமைச்சர் ரவி கருணாநாயக்க அவர்கள் உங்களுக்கு கடிதம் எழுதியிருந்தார்கள். அந்த கடிதத்தின் பிரதியும் என்னுடன் இருக்கின்றது. தங்களுடைய அமைச்சின் செயலாளர் அது தொடர்பாக பரிசீலிப்பதாக கௌரவ நிதியமைச்சருக்கு கடிதம் எழுதியிருக்கின்றார். அந்த இரண்டு பேரையும் நீங்கள் அவர்கள் பரீட்சையில் சித்தியடைந்திருக்கிறார்கள். அவர்களுக்கு நிரந்தர நியமனம் கொடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் தங்களுடைய அமைச்சால் ஒரு வேலை வெற்றிடம் இருப்பதாக ஒரு வர்த்தமான அறிவித்தல் ஒன்று விடப்பட்டிருக்கிறது. ஆகவே கௌரவ அமைச்சரின் கவனத்துக்கு இந்த இரண்டு பேருடைய நிரந்தர நியமனத்தையும் கவனத்தில் கொள்ளும்படி தாழ்மையுடன் கேட்டுக்கொள்கிறேன்.
පෞද්ගලිකයක ඉදිරිපත් කරන්න අපි ඒකට අවශ්‍ය පිළිතුර දෙනවා.
Thank you. ගරු ඉන්දික අනුරද්ද හේරත් මැතිතුමා, ගරු කනක හේරත් මැතිතුමා, දෙවැනි වටය පස්වැනි ප්‍රශ්නය ඉන්දික අනුරද්ද හේරත් මැතිතුමා ප්‍රශ්නය අහනවද? හය ගරු කණක හේරත් මැතිතුමා ප්‍රශ්න අහනවාද?
අහනවා. සමාජ සෛඛ්‍ය බලගන්නින් ඇමතිතුමා සතියක් කල් ඉල්ලනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගාංග 23-2 ප්‍රශ්න ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් නගන කරුණ ශ්‍රී ලංකා ලාංකික නැවියන් නම දෙනකු යමනය සහ සෞද අරාබිය අතර දේශ සීමාවට මායිම හුඩයිඩා වරායේ ත්‍රස්තවාදී කාණ්ඩායමක් ප්‍රාණ අපකරුවන් බවත පත්ව සිටි එම නම ෂේය ඇව්ලොන් නැමැති මාස දෙකකට අධික දින ගණනක් දැනට හිරවී ජීවිත තර්ජනයට මුහුණ දෙයි. මෙම ශ්‍රී ලංකක නැවියන් නිදහස් කර ගැනීමට රජය කටයුතු කර ඇද්ද? ඒ විස්තර පැහැදිලි කරනවාද? මම කාල වේලාව ගන්නේ නැහැ. නමුත් ලක්බිම නොවැම්බර් 23 බදාදා ලාංකික නාවිකයන් 9 දෙනෙක් ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ අපේ මාස දෙකක් තිස්සේ ජීවිත අවදානමක් යන සිරස්තල යටතේ මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් තියෙනවා. එහි සඳහන් වෙන ආකාරයටම දෙක මෙම ත්‍රස්තවාදී කණ්ඩායම මෙම ප්‍රාණ අපකරුවන් තබා ගනිමින් ග්‍රීක සමාගමකින් කෝටි ගණනාවක මුදලක් ඉල්ලන බවත් ඔවුන්ගේ ජීවිත තර්ජනයට ලක්වී ඇති බවත් එම වරායට මේ පුවත්පතේද වාර්තා කරන ආකාරයටම බෝම්බ ප්‍රහාරයක් එල්ල කර කිරීමට විදේශ ආයතනයක් කටයුතු කිරීමට ලක්වී ඉඩ ඇති බවත් මෙම නැවියන් නිදහස් කර ගැනීමට ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගැනීමට ගන්නා පීවර කුමක්ද විදේශ අමාත්‍යංශයේ මේ වැඩි දුරක් නෙමේ නමුත් මැදිහත් වෙන්නට විශේෂ මැදිහත් වීමක් ගැන කටයුතු කරන කිරීමයි මම විදේශ හැමතුමාගෙන් අහන විස්තරය.
ගරු සභානායකතුමා මේ සම්බන්ධයෙන් පිළිතුරක් දෙනවද?
පිළිතුරු දෙනවා.
ආදිපති ෆොරින් මිනිස්ටර් නියෝජ්‍ය විදේශ අමාත්‍යතුමා.
ශ්‍රී ලංකාවේ නැවයන් නවදෙනෙකු MT ෆෑ අපලොන් නැවෙහි ප්‍රාණපකරණ ලෙස රඳවා ගැනීම ගරු කතානායකතුමනි, ශ්‍රී ලාංකික නැවයන් නවදෙනෙකු යෙමනේ හා සෞදි අරාබිය අතර දේශ සීමාවට මායිම්ව හුඩයිඩා වරායේ ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රාණ අපකරුවන්ව සිටි. එම නැවේ නම MT ෆෑ අපලොන් නැවෙහි මාස දෙකකට අදින ගානක් සිරවී සිටි. ඒ LAP සිල්වා, එල් බුලේකොඩ, KDUC ප්‍රේමරත්න, ACP ප්‍රේමරත්න, KSS රත්නායක, CC ඇන්තනි, KIP බණ්ඩාර, AM රොහන් සහ VWDS දර්ශන කියන පුද්ගලයන් නම දෙනා ඔමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාර්තා කරන ආකාරයට මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව යෙමනේ හුඩයිඩා වරායේ නවතා ඇත්තේ භාණ්ඩ සැපයුම්කරු හා භාණ්ඩ ගැනුම්කරු That is Keystone Oil and Gas Company. අතර ඇති වී තිබෙන වෙළඳා රවුලක ප්‍රතිඵලයක් ලෙසිනි. තවද නැව රඳවාගෙන සිටින්නේ හුඩයිඩා ප්‍රදේශයේ යෙමන් රජය විසින් පාලනය නොකරන ප්‍රදේශයකි ගරු කතානායකතුමනි. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩුබායි පිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය මෙම නැව් අයත් නාවිකයන් සේවයට යොදවන ෆෙයාර් ඩීල් සමාගම සමග මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ වෙළඳ නාවික ලේකම් කාර්යාලය මර්චන් ෂිපින් සෙක්‍රටේරියට් ද විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්වී මෙම නාවිකයන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරමින් සිටි. ඔමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ඩුබායි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලයේ මැදිහත්වීම මත මෙම නාවිකයන්ට අවශ්‍ය ආහාර, ජලය හා ඉන්ධන බාධාවකින් තොරව සැපීමට නැව් සමාගම මේ වන විට කටයුතු කර ඇත. මෙම නෞකාව රඳවා ඇති ප්‍රදේශයේ කැරලිකරුවන් විසින් පාලනය කරනු ලබන නිසා ඍජු සන්නිවේදන සම්මත ඇතිකර ගැනීමට නියමිත නීති කටයුතු සිදු කිරීමත් දුෂ්කර වී ඇත. එම නිසා නැවයන් නිදහස් කර ගැනීමේ කටයුතුවල ප්‍රමාදයක් ඇති වී තිබේ. ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජයේ මැදිහත් වීමද මේ වන විට ඉල්ලා ඇත. අදාළ නැවෙහි ඉන්දියානු නායකයන්ද සේවය කරන නිසා ඉන්දියානු රජය ඒ සමග මැදිහත් වනු ඇතැයි බලාපොරොත්තු වේ. නාවිකයන් බේරා ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර අදාළ සියලු පාර්ශ්වයන් සමග ඒ සඳහා සාකච්ඡා කරමින් සිටි. විදේශ කටයුතු අමාත්‍යාංශය ඔමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ඩුබායි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය මෙම නාවිකයන් බේරා ගැනීම සඳහා ගත හැකි සියලු උත්සාහයන් ගණමින් සිටින බව කතානායකතුමනි ඔබතුමාට දන්වන්න කැමැති. අවසාන වශයෙන් ඔමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලයට අනුව අදාළ නාවිකයන් නිදහස් කිරීම සඳහා නැව්වත් සමාගමෙන් මෙතෙක් කිසිදු පාර්ශ්වයක් මුදලක් ඉල්ලා නොමැත. කෙසේ වුවත් මෙම නාවිකයන් කිසිදු අනතුරකින් තොරව ඉතා ඉක්මනින් නිදහස් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළම ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බව මේ පාර්ලිමේන්තුව දැනුම් දෙන්න කැමැත්තෙමි.
හොඳයි මොමිත්තුටි ළඟට ගරු ජිනේෂ් ගුණරත්න මහත්තයා
අපි ඉන්නේ. They are asking for a ransom. It's in the open news. What I'm trying to tell you, converse is at least for the release of the Sri Lankans. අනික මේ අය මාස ගණනාවක මේ අයගේ ගෙවල් දොරවල් වලට කිසිම ආදායමක් ලැබිලා නැහැ. ඔබතුමාට සමාගම සමග අපේ තානාපතිතුමාට සමාගම සමග කතා කරලා අඩු වශයෙන් ඒ ගෙවල් දොරවල් වලට ඒ අයට හිමි වැටුප ලබා දීම සඳහා මැදිහත් වෙන්න කියලාත් මම
ඉල්ලනවා. I want to clarify this point, honorable speaker. This company called Keystone Oil and Gas Company, this is a commercial dispute between cargo receiver in Port Hudada and cargo supply, which is Keystone Oil and Gas Company. And let me also tell you, as per the Sri Lankan embassy in Oman and the consul general in Dubai, the shipping company has not received any ransom by any party to release the crew. So what you read in the newspapers are not always correct, honorable member. Thank you very much.
Okay, thank you. ඊළඟට ගරු අනුරජ දිසානායක මැතිතුමා විහිතුන් දෙක යටතට
ගරු මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මහකන්නේ වගා කටයුතු ආරම්භ වී මේ වන විට මාසකට වැඩි කාලයක් ගත වී තිබෙනවා. සමහර ප්‍රදේශවල වතුර නොදුන්නත් වතුර ලබා දීපු ප්‍රදේශවල මේ වන විට වගාව ආරම්භ කළ මාසයක් විතර වී තිබෙනවා. මහා කන්නේ වැසි ප්‍රමා වී තිබීමද වාරි ජලය නොලැබීම නිසාද ඇතැම් තැනක වගා කටයුතු ප්‍රමාද වී තිබුණද මේ වන විට සැලකිය යුතු වගා ප්‍රදේශයක මහා කන්නේ වී වගා කටයුතු ආරම්භ වී තිබෙනවා. නිදසුනක් ලෙස අම්පාර සේනනායක සමුද්‍රයේ ජලය නිකුත් කරනු ලැබ ඇති අතර අක්කර 95000ක් වගා කර තිබෙනවා. කුරුණෑගල අක්කර 1000ක්ද අනුරාධපුර හා පොළොන්නරුව අක්කර 20000ක්ද දිවිනි සෙසු ප්‍රදේශවල තවත් අක්කර 10000 ගන්නක්ද මේ වන විට වගා ආරම්භ කර තිබෙනවා. ඒ වායේ පැලගොයමට මේ වන විට සති දින 25කට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. එහෙත් මේ වනතෙක් ආණ්ඩු විසින් ගොවීන්ට අදාළ පොහොර සානාදර මුදල් ලබා දීමට පියවරගෙන නැහැ. මේ වගා කටයුතු හදිසි සිදු වූ දේ නෙවේ. මෙම කාලයට මහකන්නේ ආරම්භ වන බවත් ගොවීන්ට පොහොර අවශ්‍ය වන බවත් අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවේ. ආණ්ඩුවට ඒ පිළිබඳ පූර්ව සැලසුමක් තිබිය යුතු තිබුණා. එහෙත් මේ සිදුවන දෙයින් පෙනෙන්නේ ආණ්ඩුවට රටට බත සපයන ගොවියා ගැන හෝ ගොවිතැන ගැන අවධානයක් නොමැති බවයි. නිසි අවස්ථාවන්හිදී පොහොර නොයෙදීමෙන් වගාවට සිදුවන හානිය ගොවියා විසින්ම දරාගත යුතුව තිබෙන බැවින් මෙම ගැටලුවෙන් ගොවින් ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුණ පා තිබේ. මේ තත්ත්වය තුළ පහත ගැටලුවට අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනවා ඇතයි මම බලාපොරොත්තු වෙනවා. කවුද දන්න පිළිතුරු දෙන්නේ එමුතුමා?
ගරු සමනාය.
මෙතෙක් නිකුත් කිරීමට පියවරගෙන නොමැත්තේ ඇයි? මෙවර මහකන්නේ වගා කටු සම්බන්ධයෙන් ආණ්ඩුවේ සැලසුමක් නොතිබිනිද? අදාළ කන්නේට අනුව පොහොර සානාධාර මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් කාලසටහනක් ක්‍රියාත්මක වන්නේද? නිසි අවස්ථාවට පොහොර නොලැබීම නිසා සිදුවිය හැකි ආනුවස්සන වගා හානිය වගකීම ආණ්ඩුව බාර ගන්නවා. කථානායකතුමනි, ඒ කියන්නේ වීකෙන කෙටි කාලන භෝගයක්. ඒක නිශ්චිත කාලවකවන්ට පොහොර යෙදුවේ නැත්තම් ඒක නිශ්චිත ඵලදායතාව වෙන්නේ නැහැ. දැන් සිදුවී තිබෙනද තමයි ඒ පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෙන පොහොර සානාධාර මුදල් තවමත් ලබා දී නැහැ වගා කර ප්‍රදේශවල. සබතුමාගෙන් දැනගන්න
කැමතියි පියවර.
ගරු කථානායකතුමනි, ස්ථාවර නියෝග 23 ඇලේරක් 2 යටතේ පිළිතුරු පළවෙනි ප්‍රශ්නේ 2016-2017 මහකන්නේට අදාළ පොහොර සහනාධාර මුදල් ගොවින් වෙත නිකුත් කිරීම සඳහා සියලු මූලික කටයුතු සූදානම් කර තිබුණි. මහකන්නේ වර්ෂාව ප්‍රමාද වීමත් ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීමත් හේතුවෙන් දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල වගා ආරම්භ කිරීමට ප්‍රමාද වී ඇත. සහනාධාර මුදල් නිකුත් කිරීම සඳහා වගා කටයුතු සිදු කරන බව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එබැවින් වගා කටයුතු ආරම්භ කර ඇති බවට තහවුරු කර ඇති දිස්ත්‍රික්කවල ගොවින්ට හිමි සහනාධාර මුදල් වගා කටයුතු ආරම්භ කර ඇති බවට තහවුරු වූ වහාම ගොවි ගිණුම් වලට බැර කිරීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව ඉහත සුදුසුකම් සපිරු ගොවින්ගේ බැංකු ගිණුම් වෙත සහනාධාර මුදල් ඉදිරි සති දෙක ඇතුළත බැර කෙරෙනු ඇත. වී ගොවිතැන් කරන දිස්ත්‍රික්කවල ඒ කන්නේ වගා කටයුතු ආරම්භ කිරීමට පෙර ප්‍රාදේශීය ලේකම්ගේ මූලිකත්වයෙන් හා වාරිමාර්ග ඉංජිනේරු ගොවිජන සංවර්ධන නිලධාරි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ග්‍රාම නිලධාරියන අයගේ සහභාගිත්වයෙන් යුතුව කන්න රැස්වීම පවත්වනු ලැබේ. මුල්්‍ය සහනාධාර ලබා දීමේ ක්‍රමවේදය එම කන්න රැස්වීම වලදී ගොවිජන සංවර්ධන නිලධාරි හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මගින්ද දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ මේ සම්බන්ධව සාකච්ඡා කරන තොරතුරු ඊට සහභාගි වන ප්‍රාදේශීය ලේකම් මගින් ගොවි සංවිධාන හා ගොවින් දැනුවත් කරනු ලැබේ. සහනාධාර ඉල්ලුම් පත්‍ර කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් මගින් ගොවින්ට ලබාගත හැක. 2016-2017 මහකන්නේට අදාළව පොහොර සහනාධාර මුදල් ලබා දීම සඳහා උපදෙස් ඇතුළත් අංක NFS FCG වරහන් ඇතුළේ 3/2016 ඇලෙයිරක් 17 මහ චක්‍රලේඛනයේ 2016 8/15 වන දින නිකුත් කරන ලදී. මීට අමතර සියලුම තොරතුරු www.aginfo.ilk වෙබ් අඩවිය හරහාද ප්‍රසිද්ධ කර ඇත. තුන්වෙනි ප්‍රශ්නේ, ඉහත දෙකෙහි සඳහන් චක්‍රලේඛන අනුව 2016 9/15 දිනට ගොවින්ගෙන් සහනාධාර මුදල් ඉල්ලුම් පත්‍ර ලබා ගැනීමටත් 2016-9/21 දිනට පෙර අදාර ඉල්ලුම් පත්‍රය හා පොහොර සහනාධාර මුදල් ඉල්ලුම් කළ ගොවින්ගේ තොරතුරු ඇතුළත් සාරාංශ පත්‍ර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා ගැනීමට එම තොරතුරු 2016-10/15 වෙනි දිනට පෙර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කොමසාරිස් කාර්යාලයට ලබා දීමටත් ඉන් අනතුරුව දිස්ත්‍රික් පොහොර අනුකමිටුවේ අනුමැතිය සහිත එම තොරතුරු 2016/10/21 වෙනි දිනට පෙර අමාත්‍යාංශය වෙත ලබාගෙන අදාළ මුදල් නිදහස් කිරීමට සැලසුම් කර තිබුණි. හතරවෙනි ප්‍රශ්නේ මේ වන විටත් මහවැලි බල ප්‍රදේශවල ජලාශයන්හි 20%ක පමණවත් ජලධාරිතාවක් නොමැති බැවින් හෙක්ටයාර ලක්ෂ 2ක මහවැලි වගා බිම් ප්‍රමාණයෙන් මේ වන විට වගා කටයුතු ආරම්භ වී ඇත්තේ 20%ක ප්‍රමාණයකි. එසේම අනිකුත් සුළුවාරි මාර්ග සහ වර්ෂා පෝෂිත ප්‍රදේශවලද වගා කටයුතු සඳහා අවශ්‍ය ප්‍රමාණයට ජලය නොලැබීම හේතුවෙන් කන්න රැස්වීමද පැවැත්වීමද ප්‍රමාද වී ඇත. මෙය මෙවර මහකන්නේ සිදු වූ අනපේක්ෂිත සිදුවීමකි. මෙවන් පසුබිමක අස්වනු හානියක් සිදුවිය හැකි නමුත් ඒ පොහොර භාවිතය හා සම්බන්ධ නොවේ.
අපිට වෙලාව ඉක්මන ගිහලා යන එක පැහැදිලි කිරීමක් විතරයි නැත්නම් අපිට
ඒ කියන්නේ මතුමා මා පිළිගන්නවා සමහර ප්‍රදේශවල වගා කරලා නැති බව. හැබැයි ඔබතුමා දන්නවා කළුතර වගා කරලා තිබෙනවා. ඒ වගේම අම්පාර සේනනායක සමුද්‍රයෙන් වතුර නිදහස් කරලා තිබෙනවා. එතකොට ගොයම් වලට කෙටි කාලින භෝගයක් නිසා ඒ නිශ්චිත දින වකවානුව වලට ඒ කියන්නේ වපුරනකොට මඩ පොහොරත් සති දෙක ඉක්ම යන කලින් යුගුරියත් ගහන්න ඕන. දැන් සමහර ප්‍රතිවල මාසයකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. කිසිදු පොහොරකට අවශ්‍ය වෙන සානාධාර ලබා දීන්නේ නැහැ. ඔබතුමන් ඉල්ලා හිටින්නේ ඉක්මනින් මොකක් හරි ක්‍රමවේදයේ ශක්තිමත් කරලා තමුන්වාසික නිලධාරීන් යවලා ඉක්මනින්ම එම ගොවි වගා කරලා තියෙන ගොවි බිම් වලට පොහොර සානාධාරයට අවශ්‍ය මුදල් ලබා දෙන්න
කියලා. එමෙතුමා අවධානය යොමු කරන්නේ නැහැ සාමාන්‍ය
පිළිතුරු දෙකකින් ගරු කතානායකතුමනි ඒ පොහොර සානාධාරයේ නිදහස් කරන්න කටයුතු කරනවා.
හොඳයි. ප්‍රධාන කටයුතු වලට යෑමට රන්තුංග මහත්මයා
නායකතුමනි 84/10 පැහැදිලි කිරීමක් හා ඉදිරිපත් කරන්න 2016/12 තුන්වෙනි දින මහනගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැසිසි විවාදයේදී ගරු අමාත්‍ය පාටලි කම්පික ඇමතුමත් ගරු නියෝජ්‍ය අමාත්‍ය ලසන් තලගේ ඇමතුමත් මාපදිංචි තලවතුගොඩ නිවස පිළිබඳව යම් ප්‍රකාශයක් මට හානි වන ආකාරයේ ඉදිරිපත් කළා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීම සඳහා අවසර ඉල්ලා සිටිනවා. මේකේ ගොනු අංක 1 යටතේ පසුගිය 1983 සිට 2004 දක්වා පත්තිරු සභාගත කරනවා. මේක කිසිම තැනක දැන් තව තියෙනවා කරු කතානකට මට අවසර දෙන්න ඉදිරිපත් කරන මේක කිසිම අවස්ථාවක මෙතන මේක පවරා ගැනීමක් සිදු කළ බවක් සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම ගොනු අංක 2 යටතේ නාගරික සංවර්ධන අධිකාරිය ලිපියක් ලබා දීලා තියෙනවා මෙම මානක සැලැස්ම පිළිබඳව පරීක්ෂා කර බලා අධ්‍යක්ෂක විසින් මෙම ඉදම අධිකාරිය අත්පත් කර ගැනීමට ඇතුළත් වී නොමැති බව මා වෙත දන්වා තිබේ. මේක 2003 ඔක්තෝබර් ලිපි ලිපුමක් නාගරික සංවර්ධන අධිකාරියේ අංක 2 යටතේ ඒක සභාගත කරනවා. ඒ වගේම අංක 3 සිට අංක 8 දක්වා අමාත්‍යන් මේ ඉදම පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය බස්නාහිර සභා කුසුමේ කුෂිකර්ම මේකට මේ අමාත්‍යාංශයේ බාරව හිටිය ලසන් තලගිය මහත්මයා ඇමතුමා ඒ අමාත්‍යාංශයෙන් ලබා දීපු නිර්දේශ කඩුවෙල ප්‍රාදේශීය සභාවෙන් ලබා දීපු අංක 5 යටතේ අංක 6 යටතේ ඉදම් ගොඩකිරීම සහ සංවර්ධන කිරීම අමාත්‍යාංශය යටතේ අංක 7 ගොවිධාන සංවර්ධන දෙපාර්තමේන්තුව ලිපියත් මේ අවස්ථාවේදී සභාගත කරන මේක හංසාගත කරන නිසා ඉල්ලා සිටිනවා. මේ අනුමැති ලබා දෙන අවස්ථාවලදී කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ මේක රජයේ ඉඩමක් කියලා. ඒ වගේම ගරු හංසාගත කරන මම මේ සියලුම ලිපිලේඛන ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මම මේ ඉඩම මිලදී ගත්ත ඔප්පුව ඉදිරිපත් කරන අතර මේක වැදගත් කාරණාවක් ගරු කතානායකතුමනි මෙතනදී සඳහන් කරා මේක කුකුල් කොටුවක් සඳහා අනුමැතිය ලබා ගත ඉඩමක් කියලා. දැන් මම දන්නේ නැහැ මම අංක 10 යටතේ මේක නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන් වාදි වෙන ප්‍රාදේශ සභා කමිටුවේදී අනුමැතිය කියලා ඒක රබර් මුද්‍රාව තබපු බිල්ඩින් ප්ලෑන් එක. මේකත් මම
සභාගත කරන්න ගරුවා මම
ඉන්න ගරු කතානායකතුමනි. ඒ වගේම සංවර්ධන බලපත්‍රය ප්‍රාදේශ සභාවෙන් දීපු යොමු අංක 11 යටතේ මම මේක සභාගත කරනවා. මේක හංසාගත කරලා සිටලා සිටිනවා. මේ පිළිබඳව ඔබතුමාට පුළුවන් හැකියාවක් තියෙනවා නම් මේක මගේ නිවැරදිතාව මේක මේ කාවත් මට නිවැරදි වෙන්නේ නෙමෙයි 386000 ඡන්ද දීපු ඡන්දදායකින්ට මමනි වැදදි යුතු නිසා තමයි මේක සජීව විකාශනය වෙන බැවින් පාතවල තින් පස්සේ ගිය නිසා මේක හැන්සාත් ගත කරන්න මේ පිළිබඳව හැකියාව තියෙනවා නම් වරප්‍රසාද කමිටුවට යොමු කරලා මේ සභාවට වාර්තාව ලබා
දෙන්න. මම අවධානය යොමු කරන්න ගරු මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි. ඊළඟට ප්‍රධාන කටයුතු විසර්ජන 50 කැටුම්පත් 2017 කාර්ක සභාව. Order, please. Divaraha Jalaja Sampath Sangvardhana Amatyanshaye Wæl Seats 151 saha 290 Purva Bhage 10 sita Apara Bhage 12 che dakwada Bandanagara Pratisanskhana Punaruttopana Navata Panichchi Kirima Hindu Katayutu Amatyanshaye Wæl Seats 145 204 232 saha 326 Purva Bhage 1 sita 6 che dakwada Ada Dina Karaka Sabhavedi Salaka Banu Labe Kawudakata චාර්ල්ස් නිර්නාද මැතිතුමා කපහැරීමේ යෝජනාව.
ගෞරව සභාන අරගලේ 2017 ஆண்டுக்கான ஒதுக்கீட்டு சட்டத்தின் குழுநிலை விவாதத்தின் போது இன்றைய தினத்தில் 2016-12-6 விவாதத்துக்கு எடுத்துக்கொள்ளப்படுகின்ற அமைச்சுக்கள் அவற்றின் கீழுள்ள ஏனைய திணைக்களங்கள் மற்றும் நிறுவனங்களும் இலக்கங்கள் 151-290 உடைய செலவின தனப்புகளில் இருந்து சம்பிரதாயபூர்வமாக ஒவ்வொரு நிகழ்ச்சி திட்டத்தினதும் அனைத்து மீண்டு வரும் செலவினங்கள் மற்றும் மூலதன செலவினங்கள் என்பவற்றிலிருந்து 10 ரூபாவினை வெட்டிவிட வேண்டும் என நான்
முன்மொழிகிறேன்.
நன்றி. கௌரவ சபாநாயகர் அவர்களே, இன்று கடத்தலில் தொடர்பான விவாதத்தில் என்னை பேச அனுமதித்ததற்கு முதலாவதாக நான் ஒரு இரங்கல் செய்தியை தெரிவிக்க வேண்டும். நேற்று இரவு இந்தியாவைச் சேர்ந்த தமிழ்நாட்டு முதலமைச்சர் செல்வி ஜெயலலிதா ஜெயராம் இந்த உலகத்தை விட்டு அவருடைய ஆன்மா பிரிந்திருக்கிறது. அந்த அவருக்கு இலங்கையில் வாழ்கின்ற தமிழ் மக்கள் சார்பாகவும் தமிழ் தேசிய கூட்டமைப்பு சார்பாகவும் அவருடைய உறவினர்கள் தமிழ்நாட்டு மக்கள் அனைவருக்கும் எங்களுடைய ஆழ்ந்த அனுதாபங்களை நான் தெரிவித்துக் கொள்கிறேன். கௌரவ மீன்பிடி அமைச்சர் அவர்களே, இன்று மீன்பிடி தொடர்பாக நிறைய விடயங்கள் பேச வேண்டியிருந்தாலும் எனக்கு ஒதுக்கப்பட்ட நிமிடங்கள் 10 நிமிடங்கள் மட்டுமே. அந்த வகையில் நான் ஒரு சில முக்கியமான விடயங்களை தங்களுடைய கவனத்திற்கு ஏற்கனவே கொண்டு வந்திருக்கின்றேன். இருந்தாலும் அதை மீண்டும் ஒருமுறை எங்களுடைய ஞாபகப்படுத்தி 2017 நடைபெறுகின்ற போது எங்களுடைய பிரதேசங்கள் இருக்கின்ற மக்களுடைய இயல்பான மீன்பிடியை தங்களுடைய முயற்சியால் நடைமுறைப்படுத்த வேண்டும் என்பதற்காக மீண்டும் ஞாபகப்படுத்துகின்றேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே, மன்னாரில் தங்களுடைய அமைச்சால் நீர் கைத்தொழில் பூங்கா ஒன்று 2017 ஆரம்பிப்பதற்காக திட்டமிட்டு விடப்பட்டிருக்கிறது. அந்த வகையில் அதனுடைய முன்மொழிவு கடந்த மாதம் மன்னார் மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்தில் தங்களுடைய அமைச்சால் அதிகாரிகளால் சமர்ப்பிக்கப்பட்டது. அந்த சமர்ப்பிக்கப்பட்ட போது அந்த இணைத்தலைவர்கள் பாராளுமன்ற உறுப்பினர்கள் மாகாண சபை உறுப்பினர்கள் அடங்கலாக ஒரு கோரிக்கையின் அடிப்படையில் அந்த அதை எல்லாம் எல்லோரும் ஏற்றுக்கொண்டார்கள். அந்த அடிப்படையில் நான் அந்த விடயங்களை தங்களுடைய கவனத்திற்கும் பாராளுமன்றத்தினுடைய கண்சாட்டுக்கும் கொண்டு வர விரும்புகின்றேன். மன்னார் மாந்தமேற்கு பிரதேச செயலாளர் பிரிவில் நாயாறு வழியில் உள்ள 1200 ஹெக்டேர் காணி பெற்றுக்கொள்ளும் அதே நேரம் இந்த காணி வேறு தேவைகளுக்கு விடுவிக்க கடத்தொழில் அமைச்சு உடன்படக்கூடாது அல்லது மாகாண நிர்வாகத்துக்கு விடுவித்து மாகாண அனுமதியுடனேயே வேறு தேவைகளுக்கு பயன்படுத்த வேண்டும் என்றும் இந்த திட்டங்களில் எதிர்கால திட்டத்தில் இவ்வாறு மேற்கொள்ள வேண்டும் என்றும் கேட்டுக்கொள்கின்றேன். அதே நேரத்தில் மன்னார் மக்கள் மற்றும் வடமாகாண மக்கள் பயன்பெறும் விதத்தில் சிறிய முதலீட்டாளர்களுக்கு ஒரு தொகை நிலம் பகிர்ந்தளிக்கப்பட வேண்டும் என்பதையும் நாங்கள் குறிப்பிட்டிருக்கின்றோம். அதே நேரத்தில் முதலீட்டாளர்கள் முதலீடு தெரிவு செய்யும் போது மாவட்ட மாகாண ரீதியான முன்னுரிமை ஒன்றை பிரயோகிக்க வேண்டும், உள்ளூர் முதலீட்டாளர்களை ஊக்குவிக்க வேண்டும், அத்துடன் சிறிய முதலீட்டாளர்கள் ஊக்குவிக்க அரசு நிவாரணங்களை அல்லது கடன்களை வழங்க வேண்டும், வெளி முதலீட்டாளர்கள் சர்வதேச முதலீட்டாளர்களை உள்வாங்கும் போது மாகாண மற்றும் மத்திய ஒருங்கிணைந்த நிர்வாகம் ஒன்றை செயற்பட்டு எங்கள் வளங்கள் மற்றும் தொழில்சார் நலன்கள் பேணப்பட வேண்டும், தொழில்நுட்ப மற்றும் சாதாரண பணியாளர்கள் தெரிவில் மன்னார் மாவட்டம் மற்றும் வடமாகாண வேலையாட்களுக்கு முன்னுரிமை அளிக்கப்பட வேண்டும், தொழில்நுட்ப பணியாளர்கள் பற்றாக்குறை நிலவும் இடத்து பொருத்தமான பயிற்சிகள் வழங்கி குறிப்பிட்ட காலத்துக்குள் அதை உள்ளூர் மக்களுக்கு வழங்க ஆவணை செய்ய வேண்டும், பட்டதாரிகள் பணியாளர்கள் தெரிவு செய்யும் இடத்து வடமாகாணத்து பட்டதாரிகளுக்கு முன்னுரிமை அளிக்கப்பட வேண்டும், இச்செயற்திட்டத்தை நடைமுறைப்படுத்த உள்ள அமைச்சின் காரியாலயம் வடமாகாணத்தில் அமைக்கப்பட வேண்டும், குறிப்பாக கிளிநொச்சி மையமாக கொண்ட பூநகரியில் அமைக்கப்படும் பட்சத்தில் ஏனைய மாவட்டங்களுக்கும் பயன்பெறலாம், அத்துடன் அதிகாரிகள் அனைவரும் வடமாகாணத்தில் இருந்து தெரிவு செய்யப்பட வேண்டும், தங்களுடைய அமைச்சில் பூநகரியிலும் ஒரு பண்ணை அமைப்பதாக எதிர்காலத்தில் திட்டமிட்டுள்ளீர்கள், ஆகவே எங்களுடைய அந்த வடமாகாணத்துக்குரிய காரியாலயத்தை பூநகரில் அமைத்தால் நலம் என்பதையும் எல்லாரும் ஏற்றுக்கொண்டார்கள், இம்முதலீட்டு வலயம் அமைய உள்ள இடத்தினை சூழல் மற்றும் வளங்கள் சரியான முறையில் பாதுகாக்கப்பட வேண்டும், அத்துடன் நோய் எதிர்ப்பு செயற்பாடுகள் மற்றும் நவீன தொழில்நுட்ப உள்ளீடுகள் காலக்கிரமத்தில் செய்ய உரிய நடவடிக்கை சட்ட ரீதியாக மேற்கொள்ள வேண்டும், உதாரணமாக பயோஃபிளக் மற்றும் ப்ரோபயோடெக் இந்த நடைமுறைகளை கடைபிடிக்க வேண்டும் என்றும், இக்கைத்தொழில் பூங்காவின் தொடர்ச்சியான நிர்வாகம் மற்றும் மேற்பார்வை மத்திய அரசும் மாகாண சபையும் ஒருங்கிணைந்த செயற்பாடாக அமைய வேண்டும் என்பதையும் கடத்தொழில் அமைச்சு உறுதிப்படுத்த வேண்டும் என்பதையும் நான் கௌரவ அமைச்சருடைய கவனத்திற்கு கொண்டு வந்து பாராளுமன்றத்தினுடைய பதிவிலையும் இடம்பெற நான் விரும்புகின்றேன், அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே, எங்களுடைய பிரதேசத்தில் மிகப்பெரிய ஒரு குறையாக கடற்தொழில் ஈடுபடுகின்ற மீனவர்களுடைய ஒரு மனங்களில் இருக்கின்ற குறையாக அண்மை காலமாக பல முரண்பாடுகள் அதிகரித்து கொண்டிருக்கிறது, கௌரவ அமைச்சரும் அதை அறிவீர்கள், ஆனால் உண்மையில் இது அமைச்சர் ராஜிதசேனர் கடற்தொழில் அமைச்சராக இருந்தபோது தென்பகுதி மீனவர்களுடைய விடயம் தொடர்பாகத்தான் நான் பேசுகின்றேன், தென்பகுதி மீனவர்கள் யுத்தத்திற்கு முன்பு தென்பகுதியில் இருந்து வடபகுதியில் குறிப்பாக முல்லைத்தீவு மன்னார் கிளிநொச்சி பிரதேசங்களில் தொழில் செய்திருந்தால் அவர்கள் மீண்டும் தொழில் செய்வதற்கு யாரும் மறுப்பு தெரிவிக்கவில்லை, கௌரவ முன்னாள் கடற்தொழில் அமைச்சர் ராஜிதசேனன் அவர்கள் ஒரு யுத்தத்துக்கு முன்பு மீன்பிடியில் ஈடுபட்டவர்களுடைய பெயர் விவரங்களை எடுத்து மாவட்ட ரீதியாக வரையறுக்கப்பட்டிருந்தது, இவ்வளவு மீன்பிடி படகுகள் வந்து தொழில் செய்ய முடியும் என்று, ஆனால் கடந்த இரண்டு வருடங்களாக இது ஒரு எல்லை வரையறையற்ற நிலையில் மிகவும் குறிப்பாக நான் முல்லைத்தீவு எடுத்துக்கொண்டால் 78 மீன்பிடி படகுகள் செய்வதாக அப்போதைய இருந்த கடத்தொழில் மாவட்ட நிர்வாகமும் முல்லைத்தீவு மாவட்டம் அமைச்சருடைய அதிகாரிகள் அமைச்சர் உட்பட இனங்களாக ஏற்றுக்கொள்ளப்பட்டது, ஆனால் இந்த முறை 800 மேற்பட்ட மீன்பிடி படகுகள் அங்கு வந்து மீன்பிடியில் ஈடுபடுகிறார்கள், உண்மையில் எங்களுடைய பிரதேசத்தில் யுத்தம் முடிந்து தற்பொழுதுதான் எங்களுடைய மீனவர்கள் இயல்பான வாழ்க்கைக்கு திரும்பிக் கொண்டிருக்கிறார்கள், அவர்களிடம் மூலதன வளங்கள் குறைவாக இருக்கின்றது, அப்பொழுது அவர்களுடைய மீன்பிடி துறைகளில் இப்படியான ஒரு ஆதிக்கம் செலுத்துகின்ற போது மீனவர்கள் மிகவும் மனவேதனையும் விரக்தியும் அடைகிறார்கள், அந்த வகையில் கௌரவ அமைச்சர் அவர்களே கௌரவ அமைச்சர் அவர்களே தங்களுடைய கவனத்திற்கு நான் இதை கொண்டு வருகின்றேன், இந்த 2017 இந்த தங்களுடைய நீங்கள் ஏற்கனவே முல்லைத்தீவுக்கு வந்து நீங்கள் உறுதியளித்திருந்தீர்கள், அதே போல நீங்கள் அந்த படிப்படியாக அதை குறைக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன், இன்னொரு விடயம் கௌரவ சவனா அவர்களே எனக்கு ஒரு வன்மினி தாருங்கள், கொக்குளை கலப்பு தொடர்பாக கடந்த ஒத்திவைப்பு பிரிவினை 2 தினங்களுக்கு முன் கொண்டு வரப்பட்டது, அமைச்சர் நீங்கள் சமூகம் அளிக்கவில்லை, உண்மையில் அந்த மக்கள் கொக்குளாய் கொக்கு தொடவை கர்நாடகாணி மக்கள் மிகவும் பரிதாபமாக பட்டினிச்சாவை எதிர்நோக்கி இருக்கிறார்கள். அந்த சட்டத்தை அமுல்படுத்த சொல்லித்தான் நாங்கள் கேட்கின்றோம். நீங்கள் அரசியல் ரீதியாக உங்களை பலர், நீங்கள் நல்ல மனிதர், நான் உங்களோட நெருங்கி பழகின்றேன், உங்களை நடைமுறைப்படுத்த உங்களோடு இருக்கின்ற சில ஒரு சில பாராளுமன்ற உறுப்பினர்களோ அல்ல அமைச்சர்களோ உங்களுக்கு முட்டுக்கட்டையாக இருந்து இதை செய்ய வேண்டாம். அரசியல் ரீதியாக
பின்னாடி
கேட்டுக்கொள்கிறேன். கௌரவ அமைச்சர் அவர்களே, இந்த 17 ஆண்டு எங்களுடைய மீனவர்கள் இயல்பா மீன் பிடிப்பதற்கு தங்களுடைய உதவியை கேட்டு நிறைவு செய்கிறேன்.
கரு மஹிந்த அமர்வீர மெத்துமா.
கரு கதாநாயகத்துமணி, ප්‍රවේශයක් ගන්නේ මේ අවස්ථාවේ.
ඔබතුමා කොටසක් දැන් කතා කරලා අවසානයේදී මිනිත්තු 7ක් වෙන් කරලා තියෙනවා දැනට.
ප්‍රවේශයක් අරගෙන මම මේ සියලුම මන්ත්‍රීවරුන්ගේ කතා වලින් පසුව අවසානයේ ඒ පිළිබඳව පිළිතුරු කතාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ කැබිනට් රැස්වීමත් මේ අතරින් පැවැත්වෙනවා. අපේ අමාත්‍යාංශයට අදාළ පත්‍රිකා කීපයකුත් තිබෙන නිසා කෙසේ වෙතත් මම ඉතාමත් වගකීමෙන් කියනවා සියලුම කතා ටික අපේ නිලධාරිනුත් අපේ රාජ්‍ය අමාත්‍යතුමත් ඒ සියලු තොරතුරු රැස් කර ගන්නා වගේම අවසානයේ අපි ඒ සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න සූදානමින් ඉන්නවා. අපි අමාත්‍යංශයේ විදියට ගත්තොත් ගරු කතානායකතුමනි, මේ වෙනකොට දීවර අමාත්‍යංශයේ මේ කටයුතු වලදී මා සඳහන් කළ යුතු වෙනවා දීවර පවුල් 575,000 අද දීවර කටයුතු වල යෙදෙනවා. ඒ වගේම බෝට්ටු 62,266කින් තමයි මේ අය තමන්ගේ ඒ දීවර කටයුතු වලට ප්‍රවේශ වෙලා තිබෙන්නේ. ඒ වගේම මෙට්‍රික් ටොන් 520,000ක පමණ අස්වැන්නක් වාර්ෂිකව ඒ ආසන්න ප්‍රමාණයක් මේ දීවර ජනතාව ලබා ගනිමින් තිබෙනවා. ඉතින් අපිට දීවර අමාත්‍යංශයේ මේ අමාත්‍ය ධූරයේ මට ලබාගත්තු මොහොතේ තිබුණු ප්‍රධාන අභියෝගය තමයි, අභියෝග දෙකක් තිබුණා. එකක් තමයි යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීම. ඒ වගේම ඉන්දියානු දීවරෙන් කරන ඒ අනවසර පන්න ක්‍රමය, බොටම් ට්‍රෝලින් යොදා කරන ඒ කටයුත්ත නතර කර ගැනීම. මම අද ඔබතුමාට කියන්න කැමති පළවෙනි කාරණය විදියට ගත්තොත් යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. මම ස්තුතිවන්ත වෙන්න ඕන ජනාධිපතිතුමා බටහිර රටවල් එක්ක තිබුණු සුහදතාවය නිසා අපිට කඩිනම් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයෙන් විශාල මේ සඳහා අපිට දායකත්වයක් ලැබුණා. ඒ වගේම විදේශ අමාත්‍යතුමත්, ඒ වගේම අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් සියලුම දෙනා විශාල කැපකිරීමක් මහන්සියක් දරලා ඒ කටයුත්ත අද කරගත්තා. ඒ වගේම ඒ සඳහා දීවර ජනතාවත්, ඒ වගේම මත්ස්‍ය අපනයනකරුවනුත් අපිට සහයෝගය ලබා දුන්නා. මේක අපි දකින්නේ රටක් විදියට මේ මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා ලැබුණු සහනයක් විදියට විතරක් නෙමෙයි, රටක් විදියට අද යුරෝපය පිළි අරගෙන තියෙනවා අපේ රටත් එක්ක සුහදව කටයුතු කරන්න. මම විශ්වාස කරනවා මේ පාදක කරගෙන, මේ මත්ස්‍ය තහනම ඉවත් කිරීම පාදක කරගෙන අපිට ඉදිරියේදී ඇඟලුම් ක්ෂේත්‍රයට ඇති වෙලා තිබෙන ගැටලුව ඒ GSP තහනම ඉවත් කරගන්නත් පුළුවන්කම ලැබෙයි කියලා මගේ විශ්වාසයක් තියෙන එක රටක් විදියට අපි ලබන ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම ඉන්දියානු දීවර ප්‍රශ්නය තවම අපිට සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒකෙත් මම දල වශයෙන් කිව්වොත් මේ උතුරු ප්‍රදේශයේ මන්ත්‍රීවරුනුත් ඉන්නවා. අපි මේ අමාත්‍යාංශයට ආව වෙලාව ඉඳලා ඒ දීවරයන්ගේ අල්ලගත්තු එක බෝට්ටුවක්වත් නිදහස් කරේ නෑ. ඒ වගේම දැල්ලම්පන්න කිසිවක් නිදහස් කරේ නෑ. වගේම අපි ඒ වැටලීම් කටයුතු අඛණ්ඩව සිදු කරා. ඒකේ ප්‍රතිඵලයක් විදියට දැනටම අපිට වාර්තා වෙනවා නාවික හමුදාවෙන් මේ ගැටලුව 50%කට වැඩි ප්‍රමාණයක් දැන් විසඳිලා තියෙනවා. මොකද මේ අත්අඩංගුවට ගැනීම සහ මේවා රජය සතු කර ගැනීම නිසා. ඒ අතරේ අපි ඉන්දියාවේ දීවර ඇමතුමත් විදේශ අමාත්‍යමියත් සමග සාකච්ඡා පවත්වලා සාකච්ඡා මට්ටමෙනුත් මේ විසඳා ගැනීමට කටයුතු කරන පළවෙනි වතාවට ඉන්දියාවේ මධ්‍යම රජයේ පිළිගත්තා මේ පන්න ක්‍රමයෙන් හානි සිදු වෙන බවත්, ඒ වගේම ඔවුන් තවත් කිසිදු යාත්‍රාවක් ලියාපදිංචි නොකරන බවත්, මෙම දීවරයන් සඳහා වෙනත් ක්‍රියාමාර්ගවලට ක්‍රමානුකූලව යොමු කරන බවත් ඒ අය අපිට ප්‍රතිඥා දුන්නා. ඒක අපි රජයක් විදියට, රටක් විදියට ලැබපු යම් ජයග්‍රහණයක් කියලා අපිට කියන්න පුළුවන්. ඉදිරියේදී ජනවාරි මාසෙ ඉන්දියාවේ දීවර මාත්‍යතුමා ඇතුළු පිරිසක් සම්බන්ධ වෙනවා. ඒදී අපි බලාපොරොත්තු වෙන උතුරු කරේ මැති ඇමතිතුමාලා දේශපාලන අධිකාරියත් මේ සඳහා සහභාගී කරන්න. එතුමාලත් විශාල උනන්දුවකින් මේ කටයුත්ත කරා. ඒ වගේම ඔබතුමාගේ ප්‍රශ්නයට උනත් මම කියන්න කැමතියි මේ අවස්ථාවේම ඔබතුමා ඉතාමත් මේ දීවර ගැටලුව පිළිබඳව විශාල උනන්දුවක් දක්වන මන්ත්‍රීතුමෙක් ඒ වගේම උතුරු කරේ ඒ මන්ත්‍රීතුමල්ලා තුමියල්ලා සියලුම දෙනා මේ සංවේදී කාරණා පිළිබඳව ඉතාම සැලකිල්ලෙන් කටයුතු කරනවා අපි ඔබතුමා කිව්වා ආකාරයටම මන්නාරමේ මන්නාරමේ පමණක් නෙවෙයි මන්නාරම හම්බන්තොට ඒ වගේම මඩකලපුවේ අපි
තව විනාඩි දෙකක් තියෙනවා ගරු අමාත්‍යතුමා
දීවර වගා කටයුතු සඳහා අපි වැඩපිළිවෙලක් ගෙනියනවා ඇක්වාකල්චර් ඉන්ඩස්ට්‍රියල් පාර්ක් තුනක් අපි ආරම්භ කරනවා ඒ සඳහා අපිට අයවැයලයකනේ මිලියන 500ක් මේ අවුරුද්දට එන අවුරුද්දට ලබා දීලා තියෙනවා ඒ මුදල් වලින් ඔබතුමාගේ ඒක තමයි අපි පළවෙනියටම පටන් ගන්න අදහස් කරලා තියෙන්නේ ඒ ජනතාව ලබා දෙන සහයෝගය මහජන නියෝජිතයන් ලබා දෙන සහයෝගය අනුව ඒවයි ඔබතුමා කිව්ව ආකාරයටම පළාත් සභාව සහ ඒ ප්‍රදේශීය ජනතාව මුල් කරගෙන අපි ක්‍රියාත්මක වෙනවා විතරක් නෙවෙයි මම ඔබට කියන්න කැමතියි ඒ වයිට රැකියා අවස්ථා ස්ථිර ප්‍රමාණයකුත් වෙනවා ඒ සියල්ලම අපි ඔබතුමාලගේ දිස්ත්‍රික්කටත් ඒ පළාතටත් අනිවාර්යයෙන්ම ලබා දෙනවා අපි ඒ ගැටලුවක් ඇති කරගන්නේ නැතුව අපි මේකෙන් මම විශ්වාස කරනවා ගරු කථානායකතුමනි අපිට උතුරු කරේ විතරක් නෙවෙයි රටම දියුණු කරගන්න පුළුවන් අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් අද අපිට අපි මස්ය අපනයනය කරනවා ආනයනය කරන අපේ රට වටේ මූද තිබුණත් අපි මාළු ආනයනය කිරීමක් සිද්ධ වෙනවා මගේ ඉලක්කය තියෙන්නේ අපේ අමාත්‍යාංශයේ අපේ රාජ්‍ය අමාත්‍යතුමා නිලධාරී අපි සියලු දෙනා කතා කරලා තියෙන්නේ මේ ප්‍රමාණයන් අපිට වැඩි ප්‍රමාණයක් ගේනවා ඒක ඇත්ත
වෙලාව අවසන් වීගෙන එනවා ගරු අමාත්‍යතුමා
වැඩි ප්‍රමාණයක් ගේනවා ඒ වුණත් අපි තමුන්නාසිර කියන්න කැමතියි අපි අනිවාර්යයෙන්ම අපේ ඒ ඊළඟ අවුරුදු දෙක තුන ඇතුළත මූල්‍යමය වශයෙන් ලංකාවට ගේන්න යොදවන මුදලට වැඩි ප්‍රමාණයක් අපි පිටරට මාළු යවලා සල්ලි ගන්න තත්ත්වයට පත් කරනවා කියන එක මම කියන්න කැමතියි ඒ මන්නාරම සහ ඒ ප්‍රදේශවල ඇති වෙන තත්ත්වයක් එක්ක මම ඊට වැඩි කතා කරන්නේ මම ප්‍රවේශයක් ගත්තේ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපි ඉතාමත් පැහැදිලිව මේ කටයුත්ත අමාත්‍යාංශය ඉදිරියට ගෙනියන්න පැහැදිලි වැඩ පිළිලක් තියෙනවා අමාත්‍යාංශයට විශාල මුදලක් දීවර නිවාසවලට ඒ වගේම දීවර සහනාධාරවලට අවුරුදු 18කට පස්සේ අපි ලැබිලා තියෙනවා ඒවත් ඔබ තුමාලා දැනුවත් කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු
වෙනවා නෑ බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා ගරු ෆයිසල් කසිම් ඇමතිතුමා 4 minutes for you
බිස්මිල්ලාහිර් රහ්මාන් රහීම් ගෞරව සභානායකවරුනේ මින්බිරි துறை அமைச்சின் வரவு செலவு திட்டத்திலே மக்கள் பிரச்சனையை பற்றி பேசுவதற்கு நான் மகிழ்ச்சி அடைகின்றேன் நான் முதலிலே பொத்துவில் பிரதேசத்திலே உள்ள கரவேலை மீனவர் பிரச்சனையை பேச விரும்புகின்றேன் அங்கு 1000 meters பாடு அதாவது மீன்பிடிக்கும் அனுமதி கொடுக்கப்பட்டிருக்கின்றது அதில் கரவேலை பாடு இந்த பாடு நீண்ட காலமாக அவர்களை தாப்பனால் மீன் பிடித்தாலும் கூட இப்போது அவன் மக்கள் மீன் பிடிப்பதில்லை அந்த பாடை கிட்டத்தட்ட 30 வருடங்களாக அங்கு மீன் பிடிக்கும் மீனவர்களுக்கு அந்த பாடு சொந்தமாக இல்லை ஆகவே இந்த பாடு சம்பந்தமாக நாங்கள் மீன்பிடி அமைச்சருக்கு கொண்டிருக்கின்றோம் இருந்தும் இதுவரைக்கும் எந்த நடவடிக்கையும் எடுக்கப்படவில்லை ஏனென்றால் அந்த பாடு ஒரு வருடத்துக்கு கோடிக்கணக்கிலே விற்கப்படுவதாக நாங்கள் அறிகின்றோம் கேண்ட கமத்தி மத்தின தீவிர அமைத்துமா மைதான மட விளையாட்ட மே பிரச்சனை மேலும் அப்படி கதாக்கர தீனோம் ඊට කලින් මේ සම්බන්ධයෙන් තාම අද වෙනකන් අපිට කිසිම විසඳුමක් හම්බෙලා නැහැ. මම හිතන්නේ මට ආරංචි මේක කැබිනට් එකට ගිහිලා මේක මොනවද කියන්නේ. මම ඒගොල්ලන්ට හම්බෙන ගානට ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මාළු වලට 5 දෙනෙක් ඉන්න 5-6 දෙනෙක් ඉන්නවද නැද? ඒගොල්ලන්ටත් මේක පංගුව දෙන්න කියලා මම ඉල්ලන්නේ. තීන කට්ටියක නැති කරන්න එපා. ඒගොල්ලන්ට දීලා තව මාළු වලට 5 මම හිතන්නේ මේ පාඩු වලට ඉන්නවා 6 දෙනෙක් 5 දෙනෙක් විතර. එකලන්නත් ඒකට උදව් කරන්න තමයි අපි ඉල්ලන්නේ. ඒ නිසා මම හිතන්නේ ඕ මේකට මට වෙලාව නිසා මම කතා කරන්න බැරි වෙඩි. මම හිතන්නේ ඕකට උදව් කරයි කියලා හිතනවා. අනිත් එක තමයි දැන් අනිත් ප්‍රශ්නේ තමයි පොතිල් වල තියෙන සංචාරය ප්‍රශ්නේ. දැන් හෝටල් එකේ ඉස්සර ඔක්කොම වාඩි ගහලා තියෙනවා. මේ දෙකටම බාධාවත් තියෙනවා. මේ සමයි හිතන්නේ අපේ ටුවරිස්ට් මිනිස්ටර් ආපු වෙලාවත් මේ ප්‍රශ්නේ අපිට කියලා දුන්නා. මේක සාම විසඳුමක් නැහැ හරියට. නමුත් මම ඉල්ලන්නේ මේගොල්ලන්ට කොයි හරි ලෑන්ඩ් සයිඩ් එකක් හදලා ඒකට පාඩු මේ මේ දීවර ටික ඒ පැත්තට ගෙනියොත් වඩා හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ අරගම්බේ කියන්නේ තැන ඇවිල්ලා දැනට ටුවරිස්ට් එක කියන්නේ මේ සංචාරයකින් ඉස්සරහට එන තැනක්. එනිසා ඒක පොඩ්ඩක් බලන එක ඉල්ලීමක් කරනවා. අනිත් එක තමයි කියන්න කැමති ඔරිල් වරාය. ඔරිල් වරාය නිසා මම හිතන්නේ මම කියන්න ඕනේ ඒ තත්ත්වයට වඩා දන්නවා. ඒකෙන් ඔලිවිල් නින්දවුල් කාලදීව සායිඳමරුතු කල්මෙකුරි. ඒ ප්‍රදේශයෙන් දැනටම මෝදි ටික හාරගෙන යනවා මේ මේ ප්‍රශ්න බෙන් පටන් අරගෙන. මේ ළඟදිත් මම දැක්කා මේ බරායෙන් ඇවිල්ලා ගල් ටිකක් දාලා සමන ඒගොල්ලන්ගේ භූමිය ඒගොල්ලන් ඒ ආරක්ෂා කරගත්තා. නමුත් ඊට කලින් තියෙන ප්‍රශ්න වලට කවුරුත් විසඳුමක් නැහැ. ඉකලවත් ඒට වැඩක් නෙමෙයි අතන තිබිච්ච පොල් ගස් ටික ඒව ඔක්කොම මෝදට ඇතුලේ ගිහිල්ලා දැන් මාළුවලන මිනිසුන්ගේ දැන්
1 more minute for you honorable minister
thank you sir මාළුවලන මිනිසුන්ගේ දෙල් ටික ඉරල යනවා උන් මාංශිලා මාළු මං එදත් දැක්ක මේ ලොකු මාළු වගේ කැවිලා එහෙම ඉරල ගියා එහෙම හරි ඒක ඒක විතරක් නෙමෙයි නින්දෝ ප්‍රදේශයේ මම දැකින එකක් තමයි දැන් මේ අර මේ වතුර හාරගෙන ගිහිලා අදිම දැන් ගල් ටික උඩට ඇවිල්ලා ඒ නිසා මේ දියුරංගේ මාළුවන් කියන්නේ මාදල් මාළුවන් කරමේ හරි අමාරු වෙලා තියෙන නිසා ඒගොල්ලන් දැල් ටික ඉහිල්ලා යනවා ඒ වගේ මේ ප්‍රශ්න ටිකත් මම කියන්න කැමති ඒක විතරක් නෙවෙයි මේ ඩෙස්ටිමස් එක ඒ විතරක් නෙවෙයි මේ අපේ මේ කියන්නේ මේ ඉන්ලන්ඩ් ෆිෂින් එකට ඒ කියන්නේ මේ බබ මාළු අපිටත් මාළු වර්ගයක්වත්
Thank you very much, Honorable Minister. The Honorable Kanchana Vijayasekara, Minister Dhatunathino Garu Mantrituma Avutumata.
Stuti Garu Kathanayakathumani. Addavase Dheevara Maathyanse Vaisirshe Pilibandhava Kathakaran Labhim Pilibandhava Palumenma Avastha Labadhim Pilibandhava Stutivanteno. Visheshama Keti Kale Aktivira Nisa Mamita Ikmaning Karunu Kipayak Vitarak Dheevara Maathyanse Me Sabhave Avadhani Yomukarana Balapuruttu Wenawa. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි මේ දීවර අමාත්‍යංශයේ වැය ශීර්ෂය දිහා බැලුවම පළමුවෙන්ම මිලියන 3800ක පමණ මුදලක් රාග්ධන වියදම් හැටියට ඇස්තමේන්තු කරලා තිබුණත් ගරු අමාත්‍යතුමනි අපිට සෑහීමට පත් වෙන්න බෑ මේ මුදල තුල ලංකා වටේම මුහුද තියාගෙන කරදිය දීවර කර්මාන්තයට වෙන් වෙච්ච මුදල පිළිබඳව සෑහීමට පත් වෙන්න බෑ කියන කරුණ පළමුවෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ දීවර අමාත්‍යංශ යෝජනා තුල 2017 අවුරුද්දට ලබා දීලා තියෙන යෝජනා ඇතුලේ ගන්දර දීවර වරාය වෙනුවෙන් මිලියන 100ක මුදලක් වෙන් කරලා තියෙනවා ඒ පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ඒ වගේ මේ මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එකත් ඔබතුමාගේ අවධානය යොමු කරනවා මොකද වරායක් හදන්න සුදුවැල්ල වරාය හදන්න ගරු කථානායකතුමනි මිලියන 550ක මුදලක් යෙදුවා මගේ ආසනෙම තියෙන දෙවනෝර ආසනෙ නමුත් මිලියන 1200ක ප්‍රමාණයක් තමයි ගන්දර දීවර වරාය වෙනුවෙන් 2014 අවුරුද්ද ඇස්තමේන්තු ගත කරේ. ඒ නිසා මිලියන 100ක වැනි මුදලක් වෙන් කිරීම ඔබතුමා මගේ කතාවෙන් පස්සේ කතා කරනවා දැන්. මොකද ඒක මිලියන 100කින් නම් පටන් ගන්න එක මුහුදට ලුණු දානවා වගේ වැඩක් කරු එමත්තුමනි. ඒ වගේම මේ යෝජනා ඇතුලේ යෝජනා 6ක් තියෙනවා. ඔබතුමා කිව්වා දීවර නිවාස වෙනුවෙන් මුදලක් වෙන් කරලා තියෙනවා. ජල ජීවි කර්මාන්ත වෙනුවෙන් මුදලක් වෙන් කරලා තියෙනවා කියලා. නමුත් කරු එමත්තුමනි මේ දීවර අමාත්‍යංශයේ වැය ශීර්ෂය ඇතුලේ මේ ගන්දර දීවර වරායට වෙන් වෙච්ච මිලියන 100ට ඇරෙන්න මම නම් දැක්කේ නැහැ කොහෙවත් කොහේ තැනකවත් කරදිය දීවර කර්මාන්තයේ වෙනුවෙන් යම්කිසි මුදලක් වෙන් කරලා තියනවාද කියලා. ඒ නිසා ගැටලුවක් එනවා මන්දන දීවර නිවාස වලට වෙන් කරලා තියෙනවා. ඒක මුදල් ඇමතුමා මන් දන්නේ නැහැ සජිත් ප්‍රේමදාස ඇමතුමායි ඔබතුමයි දීවර ඇමතුමයි නිවාස ඇමතුමයි අතර ප්‍රශ්නයක් නැහැ. නිවාස වලට වෙන් කරලා තියෙනවා දීවර අමාත්‍යංශය ඇතුලේ අර වැවක් සහිත ගමක් ඒ වගේම නිවාස ව්‍යාපෘති වලට වෙන් කරලා තියෙනවා. නමුත් කිසිම විදිහක සෑහීමට පත් වෙන්න බෑ. දීවර අමාත්‍යංශයේ මුහුද වටේම තියාගෙන වෙන් කරපු මුදල පිළිබඳව. ඒ වගේම කරු එමතුමනි පහුගිය දවස්වල පත්වරවල තිබුණු දේ තමයි දීවර අමාත්‍යංශයේ පිළිබඳ කතා වෙද්දී දීවර සංස්ථාව පිළිබඳව. දීවර සංස්ථාව පාඩු ලබන ආයතනයක්. ඒ වගේම දීවර සංස්ථාව වසා දැමීමට යෝජනා අපි දැක්ක නොඑක් අවස්ථාවල තිබුණා. දැන් අපි දැක්ක ඔබතුමාගේ දීවර අමාත්‍යංශයේ මූල්‍ය තත්ත්ව දිහා බැලුවම ලංකා දීවර සංස්ථාව 2014 අවුරුද්දේ මිලියන 119ක් පාඩු ලබන දීවර සංස්ථාව 2015 අවුරුද්දේ මිලියන 234ක් පාඩු ලබනවා. නමුත් ගරු ඇමතුමනි මේ ලාභ ලැබපු ආයතන. මම දන්නවා ඔබතුමාගේ මේකේ කෙටි කාලයක් ඔබතුමා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්න ලැබිලා තියෙන්නේ. මේක කාලයක් තිස්සේ ආපු ප්‍රශ්නයක්. හිටපු දීවර ඇමතුමාගේ කාලේ සිදුවෙච්ච නොයෙකුත් ගනුදෙනු නිසා අපිට ලොකු සැකයක් තියෙනවා. ගරු කථානායකතුමනි මේ දීවර අමාත්‍යංශයේ වහන්න කටයුතු කරේ එතුමාගේ කාල පරිච්ඡේදයේ සිද්ධ වෙච්ච සිදුවීම් එක්කද කියලා. මම මේ සභාවේ ගරු අවධානය යොමු කරනෝ විශේෂයෙන්ම 2016 අවුරුද්දේ දීවර සංශෝධන පනත ගේන වෙලාවේ පෙබ්‍රවාරි මාසේ 26 වෙනිදා මම ගරු එමතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා මෝදර දීවර වරාය පිළිබඳව. මෝදර දීවර වරාය බදු දීලා තියෙනවා පෞද්ගලික ආයතනයකට මේ ඇත්තක්ද නැද්ද කියලා මම ඔබතුමාගෙන් විමසුවා. ඔබතුමා කිව්වා ඔබතුමාගේ කාලේ නෙවෙයි ඔබතුමාට පෙර හිටපු අමාත්‍යවරයෙක්ගේ කාලේ මේක බදු දීලා තියෙනවා අවුරුදු 25ක කාලයකට කියලා. ගරු එමතුමනි මම දන්න විදිහට මම මේ තොරතුරු හොයාගෙන ගියා. මේ පිළිබඳව අපි පැමිණිල්ලක් කරා අල්ලස්සෝ දෝෂණ කමිසමට. ඒ වගේම මේ පැමිණිල්ල ක්‍රියාත්මක වෙන්නේ නැති වෙලාවේ අපි පොලිස් කොමිසමටත් පැමිණිල්ලක් කරා. මාර්තු මාසේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීව 6 දෙනෙක් 7 දෙනෙක් අපි ගිහිල්ලා පැමිණිල්ලක් කරා. හැබැයි කනගාටුනවා ගරු කතානායකතුමනි අද වෙනකම් මේ පැමිණිල්ල පිළිබඳව කිසිම සටහනක් කරගෙන නැහැ. ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. අඩුමතරමේ අපෙන් යම් කිසි කරුණක් විමසලවත් නැහැ. මේ මෝදර දීවර වරාය කියන්නේ ලංකාවේ තිබුණු හොඳම දීවර වරායක්. ඩික්කෝයිට වරාය හදන්න පෙර මෝදර දීවර වරායෙන් තමයි විශාල මුදලක් ලංකාවේ දීවර සංස්ථාවට දීවර වරායට ලාභ හැටියට ලැබුණේ. විදේශ දීවර යාත්‍රා වලින් වෙන්න පුළුවන්, පහසුකම් සැපයීම් වෙන්න පුළුවන්. මේ සියලු දේ වලින් ලැබුණේ මෝදර දීවර වරාය. නමුත් ගරු කතානායකතුමනි මෝදර දීවර වරාය අවුරුදු 25කට බදු දෙන විට කිසිම නීත්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරලා නැහැ කියන එක වගකීමෙන් මම ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ සඳහා අඩුම තරමේ ඩිරෙක්ටර් බෝඩ් එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියක් ලබාගෙන නැහැ මේ සමාගමක් වෙත ලබා දෙන්න. කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලබාගෙන නැහැ. ටෙන්ඩර් කැඳවීමක් කරලා නැහැ. පෞද්ගලික එක සමාගමක් තෝරගෙන ඒ සමාගම සමහරලාට යාළු මිත්‍රයෝ වෙන්න පුළුවන්. ඒ සමාගමට ලබා දීලා තියෙන අවුරුදු 25ක බදු ගිවිසුමක් යටතේ. රුපියල් 1,25,000ක මුදලකට තමයි මාසිකයට ලබා දුන්නේ. ඔබතුමා කිව්වා ඒක වැඩි කරනවා 4,50,000 දක්වා වැඩි කරන්න කටයුතු කරනවා කියලා. ගරු කතානායකතුමනි ගැටලුව තියෙන්නේ මේ ලබා දීපු සමාගම. අපි කරුණු හොයාගෙන ගියා මේ සීගල්ෆ් UK private limited කියන සමාගම. මේ සීගල්ෆ් UK private limited කියන සමාගම 2007 අවුරුද්දේ තමයි 2007 අවුරුද්දේ ඩේල් ක්‍රවුන් private limited හැටියට එංගලන්තේ ලියාපදිංචි වෙන්නේ. 2007 ඉඳලා 2013 දක්වා යන්නේ ඩේල් ක්‍රවුන් කියන නමින්. 2013 තමයි සීගල්ෆ් UK කියන නමට හැදෙන්නේ. නමුත් ගරු කතානායකතුමනි මේ සමාගමේ විස්තර හොයාගෙන ගියාම 2008 අවුරුද්ද ඉඳලා 2015 අවුරුද්ද දක්වා ඔවුන් ලබා දීලා තියෙන ඔවුන්ගේ අර සමාගම් ගිණුම්වල සමාගම් ගිණුම් දිහා බැලුවම උපරිම ලාභය සමාගමේ තිබිලා තියෙන්නේ 2008 අවුරුද්දේ ආරම්භ කරපු දවසේ දාපු පවුම් 8000ක මුදල විතරයි. දැන් පවුම් 8000ක වත්කමක් තියෙන සමාගමක් 2014 අවුරුද්දේ ජනාධිපතිවරණයට මාස 3ක් තියෙන වෙලාවේ ඇමතිකමෙන් මාසකට පෙර අයින් වෙන්න වෙලාවේ ඇමතිවරයාගේ තනි මතයට ලබා දෙනවා සීගල්ෆ් UK private limited කියන ආයතනයට. හැබැයි ලබා දෙන්නේ පාඩු ලබන ආයතනයක් කියලා ඩොලර් මිලියන 3ක ආයෝජනයක් කරන්නේ ලංකාවේ කියලා. මේ මෝදර දීවර වරාය අක්කර 25ක භූමි ප්‍රදේශයක් තියෙන වරාය. මේ වරායේ තියෙන පහසුකම් තියෙන ශීතාගාර පහසුකම් තියෙන අයිස් පහසුකම් තියෙන අර සියලුම පහසුකම් තියෙන වරායක් ගරු කතානායකතුමනි 1,25,000ක බදු කුලියකට දෙන්නේ මාසෙකට. හැබැයි දෙන්නේත් පාඩු ලබන සමාගමකට. ඒ සමාගම දුන්නට පස්සේ වෝකර්ස් MTD සමාගම කියන 2015 අවුරුද්දේ ඔවුන්ගේ සමාගම් පොතේ කියන ඔවුන් ණයකර නිකුත්වකට යන රුපියල් මිලියන 1340ක මිලියන 1340ක ණයකරයකට යන මොකද ඔවුන් සීගල්ෆ් UK private ආයතනය 90%ක කොටස් මිලදී ගන්නවා කියලා. දැන් හිටපු අමත්තුමා ලබා දෙනවා සීගල්ෆ් UK private limited කියන ආයතනයට මේ ගිවිසුම ලබා දෙනවා අවුරුදු 25ක. ඔවුන් ගිහිල්ලා ඒක විකුණනවා තවත් ආයතනයකට 90%ක් ඔවුන්ගේ කොටස්. ඒ සමාගම මුදල් නැති හින්දා ණයකර නිකුතුවට යනවා මිලියන 1340කට. ඉතුරු මිල මිලියන 2340 ඔවුන් කියනවා ණය පහසුකම් ලබා ගන්නවා බැංකු මගින් කියලා. ගරු කතානායකතුමනි මේකේ වැරදි ගණනාවක් තියෙනවා. ආරම්භයේ ඉඳලා කරපු ක්‍රියාදාමයේ වැරදි තියෙනවා. ආරම්භ ක්‍රමයේ ටෙන්ඩර් ක්‍රමයකට යන්නේ කැබිනට් එකට යන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට යන්නේ තනි තීන්දුවකට එක සමාගමකට ලබා දෙනවා පමණක් නෙවෙයි පාඩු ලබන සමාගමකට ලබා දෙන්නේ. ලබා දීලා ඒ සමාගම ඒ ලබාගත් අයිතිවාසිකම් විකුණනවා තවත් සමාගමකට ලංකාවේ තියෙන තවත් සමාගමකට. නිසා මේ ගනුදෙනු පිළිබඳව සියලු වාර්තා 2007 ඉඳලා ඒ සමාගම ආරම්භ කරපු දවස් ඉඳලා 2016 11 වෙනි මාසේ පළවෙනිදා ඒ සමාගම විසුරුවා හරිනවා එංගලන්ත සමාගම. ඒ සියලු වාර්තා මම හැන්සාට් ගත කරනවා ගරු කතානායකතුමනි 2008 ඉඳලා 2016 දක්වා ඒ සමාගමේ සියලුම ආදායම් වියදම් වාර්තා ඇතුළුව ඒ සියලු අවශ්‍ය ලිපි ලේඛන මම සභාගත කරනවා හැන්සාට් ගත කරනවා. ඒ වගේම MTD වෝකර්ස් ආයතනය ඒ වෝකර්ස් කොලම්බෝ ෂිප්යාඩ් නමින් දැන් ඒ සමාගම වෙනස් කරලා තියෙනවා. මම දැක්ක පහුගිය දවසේ එක නැවක් හැදුවා කියලා දාලා තිබුණා, පත්‍රේ දාලා තිබුණා. එක නැවක් ඔවුන් හදලි වරලා ඒක දියත් කරයි කියලා. ඒ කොලම්බෝ වෝකර්ස් කොලම්බෝ ෂිප්යාඩ් කියන ආයතනයේ ඔවුන්ගේ නායකර නිකුත්ුවක් වෙනුවෙන් නිකුත් කරපු සියලු ලියකියවිලි මම මේ හැන්සාඩ් ගත කරනවා මේ සභාවේ අවධානයට. ඒ වගේම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරනවා, දැන් මේ මෙගා ඩීල් ගැන කතා කරපු ඇමතිවරයෙක් තමයි මේ චෝදනාව අපිට කරන්නේ. මේ මෙගා ඩීල් ගැන චෝදනා කරපු ඇමතිවරයෙක් තමයි මේ ගනුදෙනුව පිටිපස්සේ ඉන්නේ. එනිසා මේ දීවර සංස්ථාවේ දීවර කර්මාන්තේ කඩාවැටීමට විශේෂයෙන්ම ඍජුවම වගකිය යුතු ඇමතිවරයා පහුගිය ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ රජයට දිගින් දිගටම චෝදනා එල්ල කරපු අර ජනවාරි 8 වෙනිදා ඒ වෙනස් වීමත් එක්කම ඔවුන් අර චෝදනා එල්ල කරපු ඇමතිවරයාට විරුද්ධව තමයි මේ චෝදනාව තියෙන ගරු ඇමතිතුමනි. ඒ නිසා මේ පිළිබඳ ඔබේ අවධානය යොමු කරලා මේ දීවර වරායන් හදන්නේ පිටරට කණ්ඩායම් වලට නැත්නම් පෞද්ගලික සමාගම් වලට බදු දෙන්නේ නෙමෙයි. දැන් ගන්දර වරායත් හදලා පෞද්ගලික සමාගම් වලට බදු දෙන්න යනවා නම් ඒකේ ගැටලුවක් තියෙනවා.
අර මන්ත්‍රීතුමා තා විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
හරි, ගරුකතා නැතුමනි, මේ වරායන් වල උපරිම ප්‍රයෝජන ලබා දෙන්න ඕන ලංකාවේ දීවර කර්මාන්තයේ දෙන පුද්ගලයන්ට. එනිසා දීවර සංස්ථා පාඩු ලබනවා නම් දීවර වරාය පාඩු ලබනවා නම් කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා ගරු ඇමතිතුමා. දීවර වරායන් තියාගෙන ලංකාව වටේම මුහුද තියාගෙන ලංකාව වටේම අපි තාමත් ආනයනය කරනවා නම් තාමත් උම්බලකඩ කරවල හාල් මැස්සෝ අපි ආනයනය කරනවා විශාල ප්‍රමාණයක්. මම දැක්ක සැමන් ටින් කර්මාන්ත ශාලා 3ක් දැම්ම කියලා හිටපු ඇමතිතුමා කියලා තිබුණා. හැබැයි සැමන් ටින් කර්මාන්ත ශාලා 3ක් දාලත් අපි තාමත් දවසකට 110,000ක් පමණ අවශ්‍ය සැමන් ටින් ප්‍රමාණය ආනයනය කරන්න පිටරටින්. ඇයි අපිට අපේ මුහුද වටේම තියාගෙන අපිට ඇයි බැරි මේ මත්ස්‍ය සම්පත දෙන්න බැරි අපේ මුහුද අපේ රට ඇතුළට සමන් අපි ප්‍රයෝජනට ගන්න අවශ්‍ය වෙනවද? එනිසා මේ ගැන ඔබේ අවධානය යොමු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පහුගිය අයවැය යෝජනාවලදී ඔබතුමා කව මිලියන 1000ක මුදලක් වෙන් කළ දිනවා කියලා සීතාගාර වෙනුයි. සීතාගාර හදන්න. මම නම් දන්නේ නැහැ කොහෙද මිලියන 1000න් එක සීතාගාරයක්වත් හදපු තැනක් තියනවද කියලා ලංකාව ඇතුලේ කොහෙවත්. ඒ වගේම වරායන් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරලා මම දන්නවා කප්පරතොර වරාය යම් කුරිස කොටසක් කරගෙන යනවා. මිනිස්ස දීවර වරාය යම් කිසි කොටසක් කරගෙන යනවා. පුරාණ වැල්ලේ පොඩි රෙපෑරයක් කරා. හැබැයි ඊට අමතරව වරායක් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරේ කොහෙද කියන එක පිළිබඳ ගැටලු තියෙනවා. ඒ නිසා මේ අමාත්‍යංශයේ තේරුම් ගන්න ඕනේ මේක මිරිදිය දීවර කර්මාන්ත අමාත්‍යංශ නෙවෙයි. මේක දීවර අමාත්‍යංශය. කරදිය වටේටම තියාගෙන මේක මිරිදිය දීවර කර්මාන්තයට නම් 90%ක් මුදල වෙන් කරන්නේ මේ ලැබෙන අයවැය තුලින්. මම හිතනවා ලංකාවේ දීවර කර්මාන්තය පිළිබඳව විශාල ගැටලුවට මුහුණ දෙන්නනවා. ඒ වගේම යුරෝපා තහනම ගැන ඔබතුමා කතා කරා. යුරෝපා තහනම ඉවත් කර ගැනීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. නමුත් ඒ යුරෝපා තහනම
වෙලාව අවසානයි ගරු මන්ත්‍රීතුමා.
තහනම ක්‍රියාත්මක වුණේ පහුගිය ආණ්ඩුවේ හිටපු රාජිත සේනරත්න මහත්මයාගේ තනිකර ඔහුගේ වගකීම කියන එක මේ සඳහන් කරමින් කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම නිහඬනවා.
ගරු හෙක්ටා අප්‍රාමි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 4ක් තියෙනවා.
ගරු කතානායකතුමනි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. හැබැයි පළමුවෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ අපි වගේ නවක මන්ත්‍රීතුමල්ලාට පාර්ලිමේන්තුවේ මේ කාලය ලබා දීම ඒ ගැටලුව සම්බන්ධයෙන් අපිට විශාල අසාධාරණයක් කියලා ප්‍රකාශයක් කරනවා. මොකද
ඒක සම්බන්ධයෙන් සභානායකතුමත් එක්ක කතා කරන මොනව හරි කරගන්න වෙයි කියලා.
ඔව් මොකද විපක්ෂයට
විපක්ෂයට තමයි ක්‍රියා කරන්නේ.
ගරු කතානායකතුමා විපක්ෂයට වැඩි කාලයක් අපිට අදහස් ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. කෙසේ වෙතත් ලැබුණු පුංචි අවස්ථාවෙන් දීවර කර්මාන්තය එහෙම නැත්නම් දීවර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය මම දකින්නේ මේක ශ්‍රී ලංකාවේ තියෙන ඉතාමත්ම වැදගත් අමාත්‍යංශයක්. ඒ වගේම දීවර කර්මාන්තය ගත්තාම ඉතාමත්ම වැදගත් කර්මාන්තයක් ශ්‍රී ලංකාව. මං හිතනවා ජාතික ආර්ථිකයට දීවර කර්මාන්තය මීට වැඩි දායකත්වයක් ගන්න හැකියාව තියෙනවා කියලා මං විශ්වාස කරනවා. හැබැයි මේක දීවර අමාත්‍යංශයට පමණක් තනියම කරන්න පුළුවන් එකක් නෙවෙයි. දීවර අමාත්‍යංශය අරගත්තාම දීවර කර්මාන්තය සමස්ත ශ්‍රී ලංකාව තුළ අරගත්තාම කරදිය මිරිදිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජලජීවි සාක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒකට සම්බන්ධ වෙච්ච අනිකුත් අතුරු කර්මාන්ත සියල්ලම එකරාශි කරලා ගත්තාම අපේ ශ්‍රී ලංකාවේ සම්පත් ගොඩාක් තියෙනවා දීවර කර්මාන්තය සඳහා යොදාගත හැකි. ඒ නිසා ඒ දීවර කර්මාන්තය සඳහා යොදාගත හැකි සම්පත් ටික හරියට කළමනාකරණය කරන්න ගියොත් මං හිතනවා ඉතාමත්ම සංකීර්ණ ඉතාමත්ම විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවට ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් විශේෂ ගමන් මාර්ගයක් මේකෙන් සකස් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම ගරු දීවර අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද එතුමා ඉතාමත්ම දක්ෂ අමාත්‍යවරයෙක්. ඒ නිසා අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ජල ජාතික නිෂ්පාදිතියට වඩා ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් දායාද වෙන්න වැඩපිළිවෙළක් සකස් කරන්න අවශ්‍ය කරන සහයෝගය අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමාත් මුදල් අමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරමින් අනිත් අමාත්‍යංශ සහ ආයතන සියල්ල ඒකරාශී කරමින් විශාල වැඩ කොටසකට අත තියන්න කියලා අපිත් ඔබතුමාත් එක්ක ඉන්නව අත්වල බැඳගෙන මේ වැඩ කොටසෙන් විශේෂයෙන්ම දීවර ජනතාවත් ඒකරාශී කරගෙන දීවර කර්මාන්තය මීට වඩා ශක්තිමත් කරන වැඩපිළිවෙළක් කරන්න. අපි දකිනවා විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යතුමාත් අපි පොඩ්ඩක් අකමැතිව තිබුණා. මොකද දකුණටම ගියා මේ දෙකම. දීවර අමාත්‍ය ධූරය රාජ්‍ය ධූරය දෙකම ගියා. හිත අපිට පොඩි කුඩම්මගේ සැලකිල්ලක් තියෙනවා කියලා මම හිතනවා. අපේ පුත්තලන් දිස්ත්‍රික්කයේ මීගොම් ප්‍රදේශයට මොකද ඒ ප්‍රදේශ දකුණටම වැඩියෙන් කරගනීද කියලා පොඩි අපි සැකයකුත් තියෙනවා. මම හිතන්නේ එහෙම නොකරගනී කියලා අපි විශ්වාසයක් අනිත් පැත්තෙනුත් තියෙනවා. කෙසේ වෙතත් මම හිතනවා මේ දෙදෙනාගේ එකමුතුව එකම ආසනයේ එකම ගෙදර ඉඳගෙන වැඩ කටයුතු කරද්දී මේ දෙදෙනාගේ එකමුතුවත් එක්ක විශාල වැඩ කොටසක් කරන්න හැකියි. අපි ඉල්ලීමක් කරනවා දීවර අමාත්‍යතුමාලා දෙදෙනාගෙන් කෙනෙක් අපේ ප්‍රදේශයටත් මාසිකට සැරයක්වත් ඇවිල්ලා එක දවසක්
වේලාව අවසන් වෙමින් පවතිනවා ගරු මන්ත්‍රීතුමා.
යෝජනා ගණනාවක් තියෙනවා ගරු කතානායකතුමනි. මම පටන් ගත්ත තැනත් මට මතක නෑ අවසාන කරන්නත්. මොකද මේක පැටලෙනවා විනාඩි 4 කියපුවාම. ඒවා ඔබතුමාට ස්තුතියන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. මම අපේ ගරු සභානායකතුමාට ඉදිරිපත් කරනවා අපේ මේ අපිට අනුකම්පා කරන්න කියලා මීට වඩා අපිට අවස්ථාව ලබා දෙන්න කියලා අපේ කරුණ ඉදිරිපත් කරන්න බොහොම ස්තුතියි.